විසි අත දෙක යටතේ ප්‍රශ්නය සජිත් ප්‍රේමදාස මැතිතුමා.
ගරු කථානායකතුමා, ඔබතුමා අවසර දුන්නා මට ඊට පෙර කාරණාවක් ඉදිරිපත් කරන්න. ඔබතුමාගේ අවසරය පරිදි මම ඔබතුමාගේ අවධානය යොමු කරන්නට කැමතියි. අපි මේ සභාවෙම පාස්කු ප්‍රහාරය පිළිබඳව විවාද ගණනාවක් පවත්වලා තිබෙනවා. මේ මෑතකදීත් විවාදයක් පැවැත්තුවා. හැබැයි ඉන් ඉදිරියට කිසිම දෙයක් වුණේ නැහැ. අත්ත වශයෙන්ම ජනාධිපතිවරයාත් කිව්වා කමිටුවක් පත් කරයි කියලා. ඔබතුමත් යෝජනා කරා තේරීම් කාරක සභාවක් ආපහු පත් කරමු කියලා. අපිත් කිව්වා 9/11 කමිෂන් එක හා සමාන අපක්ෂපාතී කොමිසමක් විපක්ෂයේ සභාපතිත්වයෙන් පත් කිරීම තමයි යෝග්‍ය කියලා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් බලයට ආවේ මහමොලකරු හොයනොයි කියලා. වර්තමාන ජනාධිපතිතුමත් ස්කොට්ලන්ඩ් යාඩ් එක උපයෝගී කරගෙන පරීක්ෂණයක් පවත්වනයි කිව්වා. මෑතකදී වර්තමාන ජනාධිපතිවරයා කිව්වා DW චැනල් එකට, ජර්මන් චැනල් එකට අනිවාර්යයෙන්ම පරීක්ෂණයක් පවත්වනයි කියලා. හැබැයි මේ කිසිම දෙයකින් මොනවාක්වත් හෙළිදරව් වෙලා නැහැ. ඇත්ත වශයෙන්ම සිදුවෙනවා නම්, ඇත්ත වශයෙන්ම කතා කරනවා නම් සැඟවීමක් තමයි සිදු වෙලා තිබෙන්නේ. ඉතින් කාඩිනල් තුමත්, රදගුරු සමුළුවත්, කතෝලික ප්‍රජාවත් අදටත් ඉදිරියටත් සත්‍ය හොයනවා. විශේෂයෙන්ම මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කිසිම පුද්ගලයෙකුට සමාවක් නැහැ. එවන් අයට ගත යුතු නීතිමය පියවර අපි අනිවාර්යයෙන්ම ගත යුතුයි, අපි ඒක ගන්නවා. ඒ වගේම ත්‍රස්ත ප්‍රහාරයට ඍජුව හෝ වක්‍රව දායක වුණු කිසිම අයකට සමාවක් නැහැ. එලෙසම මේ වළක්වන්නට කටයුතු නොකරමින් තම රාජකාරිය පැහැර හැරපු කිසිම කෙනෙකුට රැකවරණයකුත් නැහැ, අවස්ථාවකුත් නැහැ. ඒක බොහොම පැහැදිලිව මේ අවස්ථාවේ කියන්නට ඕන. ඒ මොකද කාඩිනල්තුමා ප්‍රමුඛ මේ රටේ කතෝලික ප්‍රජාව, රදගුරු සමුළුව, ඒ ගරු පියතුමන්ලා, ඒ ආගමික නායකින්, ඒ වගේම මේ රටේ ජනතාව ඇත්ත වශයෙන්ම ලොකු වේදනාවකට ලක් වෙලා සිටින්න. මටත් මගේ පියාණන් අහිමි වුණේ ත්‍රස්ත ප්‍රහාරයක් තුළ. ඒ නිසා මේ ත්‍රස්තවාදයට අපේ රටේ ඉඩක් නැහැ. මේ ත්‍රස්තවාදය අපි අනිවාර්යෙන් මුල්නුපුටා දමන්නට ඕන. ඒ වගේම මේ ත්‍රස්තවාදී ක්‍රියාව ඉස්මතු වන්නට රාජකාරිමේ වශයෙන් තමන්ගේ වගකීම පැහැර හැරපු කිසිම පුද්ගලයෙකුට අපි සමාවක් දෙන්නේ නැහැ. ඒ අයවත් අනිවාර්යෙන්ම නීතිමය ක්‍රියාමාර්ගවලට ලක් කරනවා. ඒ නිසා මම කියන්න කැමතියි, මේ ප්‍රශ්නේදී අපිට ඔක්කොටම වැඩිය විශ්වාසයි කාඩිනල්තුමත්, රදගුරු සමුළුවත්, කතෝලික ප්‍රජාවත්, ඒ වගේම මේ රටේ මේ ප්‍රහාරය තුළින් වේදනාවට ලක්වුණු ඒ සුවහසක් ප්‍රජාවගේ ඒ දුක කඳුල වේදනාව අපිට අදටත් මතකයි. කිසිම ආකාරයකින් අපේ කිසිම ක්‍රියාදාමයක් තුළ සමගි ජන බලවේගයක්, සමගි ජන සන්ධානයක් මේ කතෝලික ප්‍රජාව, මේ කාඩිනල් තුමා ප්‍රමුඛ ඒ ආගමික නායකින් කිසිම දවසක පාවා දෙන්නේ නැහැ කියන එක කියන්න කැමතියි. ඒ කිසිම කෙනෙකුට අපි ද්‍රෝහි වන්නේ නැහැ කියන එක කියන්න කැමතියි. ඒ වගේම මම මතක් කර දෙන්න කැමතියි, පාප් වහන්සේ බොහොම බලගතු ප්‍රකාශයක් කළා තිබෙනවා, පාස්කු ප්‍රහාරයේ සත්‍ය සොයන තෙක් අරගලය කරන්නයි කියලා. ඒ සත්‍ය සොයා ගැනීම අරගලය. ඒ අරගලය අපිත් ඉන්නවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. බොහොම ස්තුතියි ඒ ප්‍රකාශ කරන්නට අවස්ථාව ලබා දීම ගැන. 27-2 ප්‍රශ්නය. ආර්ථික අර්බුදයේ ක්‍රමයෙන් විසඳීමට රජය පීවරගෙන ඇති බව පැවසුවත් අදටත් සාමාන්‍ය ජනතාව ලෙස හොඳින් බැලුව විට ඔවුන් පත්ව ඇති ශෝචනීය තත්ත්වයේ කිසිදු අඩුවීමක් අපිට දකින්නට නැහැ. ආර්ථික අර්බුදය නිසා ඍජුවම බලපෑමට ලක් වූ ප්‍රධානතම කොට්ටාසයක් වන්නේ කාන්තාවන් සහ ළමුන්. ජනතාව කෙරෙහි වන අවම සහකම්පනයක් සහිත පාලනයක් සඳහා රජය පෙළඹීමටත් පීඩාවටපත් විශේෂ ජනකොටස් සඳහා යම් සහනයක් ලබා ගැනීමේ අරමුණිනුත් පහත සඳහන් ප්‍රශ්නවලට රජයෙන් නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම බලාපොරොත්තු වෙනවා. මෙම වසර තුළ මෙරට උග්‍ර මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන් කොපමණ සිටීද? පෝෂණ ඌනතාවෙන් පෙළෙන මව්වරුන් කොපමණ සංඛ්‍යාවක් සිටීද? සමාවෙන්නක නිවැරදි විය යුතුයි මන්ද පෝෂණ තත්වෙන් සහ පෝෂණ ඌනතාවෙන් පෙළෙන මව්වරුන් කොපමණ සංඛ්‍යාවක් සිටීද? මෙය පසුගිය 2022 වසර සමග සැසඳීමේදී වැඩිවීමක්ද අඩුවීමක්ද? එසේනම් ඒ කොපමණ ප්‍රතිශතයකින්ද? වැඩිවීමක් සිදු වී ඇත්නම් ඊට හේතු වශයෙන් රජය හඳුනාගෙන ඇත්තේ මොනවාද? එම දරුවන්ගේ සහ මවුරුන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීමට රජය ගෙන ඇති පියවර කවරේද? මම මතක් කරන්න කැමති ගරු කථානායකතුමනි, 2023 මැයි වන විට 139ක් මේ රටේ ජනතාව මධ්‍යස්ථ ආහාර අනාරක්ෂිත තත්ත්වයේ පසුවනවා වගේම කුටුම්බ 10,000කට අධික සංඛ්‍යාවක් දැඩි ආහාර අනාරක්ෂිතතාවයට මුහුණ දී සිටින බව යුනිසෙෆ් වාර්තාව සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම මතක් කරන්න කැමති වයසට සරිලන බරණමැති දරුවන්ගේ පෝෂණය නැංවීම සඳහා ලබා දෙන ත්‍රිපෝෂවල ඇෆ්ලොටොක්සින් නම් විෂ රසායනික අඩංගු බවටත් චෝදනාවක් එල්ල වෙලා තිබෙනවා. ඒ පසුබිම මතයි මම මේ ප්‍රශ්නේ අහන්නේ. පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් 2021-2030 දක්වා දසවසරක ජාතික පෝෂණ ප්‍රතිපත්තියක් එළි දක්වනු ලැබුවා. මෙම වැඩපිළිවෙල බිම් මට්ටම තුලින් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සඳහා රජය පියවරගෙන තිබේද? එසේනම් ඒ කවරේද? එහි ප්‍රගතිය කවරේද? එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් 2023 වර්ෂයේ ප්‍රකාශිත බහුමාන අවදානම් දර්ශකය Multi Dimensional Vulnerabilities අනුව ලංකාව 0.2.6 අගයක සිටින. එනම් සෑම පුද්ගලින් 10 දෙනෙකුටම 6 දෙනෙක් බහුවිධ අවදානමකට යටත් වෙනවා. එය සමස්ත ජනගහනයෙන් 55.7% අසරණකමක් වෙනවා. එසේම ග්‍රාමීය ජනතාවකින් 82%ක් බහුවිධ අවදානමක වින්දිතයන් වෙනවා. මෙම වාර්තාවට අනුව කාන්තාවන් මූලික කොටගත් ගෘහ ඒකකයන් බොහොමයක් ණය බරින් පෙළෙන පවුල්වන අතර ඔවුන්ගේ එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීමට කනකර පවා උකස් කරන බවත් සඳහන් වෙනවා. තවද විවිධාකාරයේ අවිධිමත් ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුල් වලට පැටළුණු ග්‍රාමීය පවුල් විශාල සංඛ්‍යාවක් පිළිබඳව වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් රජය දැනුවත්. මේ තත්ත්වෙන් මුදවා ගැනීමට රජයට නිශ්චිත වැඩපිළිවෙලක් තිබේද කියන එක මම අහන්න කැමතියි. ගරු කථානායකතුමනි, අත්වශයෙන්ම අපිට අහන්නට තිබෙනවා නීති විරෝධී ලෙස ක්‍රියාත්මක වෙන ක්ෂුද්‍ර මූල්‍ය ණයදෙන සංවිධාන 11,000ක් පමණ තිබෙනවායි කියන කාරණා. ඒ වගේම කථානායකතුමනි, ජීවන වියදම වැඩිවීම, විරැකියාව, ණයගැතිභාවය යන හේතුන් මත මිනිසුන්ගේ සියදිවි හානි කර ගැනීම විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙන අතර මෙම අවිධිමත් ක්ෂුද්‍ර මූල්‍ය ණය ගම්වල අද හඳුන්වන්නේ ඇඳ ණය හැටියට. ඊට හේතුව වන්නේ ණය ගෙවිය නොහැකි වූ විට ණය වෙනුවට කාන්තාවන් ඇඳ සමග ණය හිමියන්ට ලබා දී ණයෙන් නිදහස් වීමට සිදුවෙන නිසායි. මේක විහිළුවට කාරණාවක් නෙවෙයි, මේක තමයි මේ රටේ වර්තමාන ඛේදවාචකය. ඉතින් මේ පිළිබඳව රජය ගන්නා වූ පියවර කවරේද කියන එක මම අහන්නට කැමතියි. මේ වසරේ පසුගිය මාස 11 තුලදී වයස අවුරුදු 18ට අඩුවන් සමාවෙන්ද වයස අවුරුදු 18ට අඩු දරුවන්ට එරෙහිව සිදු වූ ලිංගික අපයෝජන ක්‍රූරත්වයට භාජන වීම සහ ලිංගික බලහත්කාරකම් සම්බන්ධයෙන් කොපමණ පැමිණිලි සංඛ්‍යාවක් ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය වෙත ලැබී තිබේද? ඒ පසුගිය වසරේ වාර්තා වූ සිදුවීම් වලට සාපේක්ෂව වැඩිවීමක්. මෙම සිදුවීම් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පොලිස් නිලධාරීන්ගේ හිඟය නිසා දැඩි ලෙස ප්‍රමාද වන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යතුමිය විසින් මෙම පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරා. මේ සම්බන්ධයෙන් ගනු ලබන පියවර කවරේද? ඇත්ත වශයෙන්ම ගරු කථානායකතුමනි, කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යතුමිය 2023 11 මාසේ 27 දින පසුගිය මාසය තුළදී වයස අවුරුදු 15ට අඩු දරුවන් 169ක් අතවරයට ලක් වී ඇති බවත් එයින් දරුවන් 26 දෙනෙකු ගැබ්ගෙන ඇති බවත් පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළා. ඒ වගේම ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යංශයේ සංඛ්‍යාලේඛනංශයේ වාර්තාවකට අනුව පහුගිය මාස 9ක් තුළ ළමයි 12 දෙනෙක් ඝාතනය කරලා තිබෙනවා. ලිංගික අතවර කිරීම 1,086ක් හා බරපතල ලිංගික අපයෝජන සිද්ධීන් 425ක් වාර්තා වී තිබෙනවා. මේ ඛේදනීය තත්ත්වෙන් අපේ රටේ දරු පරපුර මුදවා ගන්නට රජය ගන්නා වූ ක්‍රියාමාර්ග කවරේද? ඇඟලුම් ක්ෂේත්‍රයේ මහා පරිමාණ මධ්‍යම සහ සුළු පරිමාණයේ කර්මාන්ත ශාලා අතුරින් සැලකිය යුතු ආයතන සංඛ්‍යාවක් මේ වන විට වසා දැමීමට කටයුතු කර ඇති බව වාර්තා වෙනවා. මේ සත්‍යයක්. එසේනම් මේ වන විට ආයතන කොපමණ සංඛ්‍යාවක් වසා ඇති බවට වාර්තා වී තිබේද? ඊට හේතු මොනවාද? මෙලෙස
ඇඟලුම් ශේෂ්ත්‍රයේ කර්මාන්ත ශාලා වසා දැමීම නිසා බහුතර කාන්තාවන් රසකට අහිමි වන රැකියා සම්බන්ධයෙන් රජය ලබා දෙන විසඳුම කුමක්? වැඩි වෙන කාන්තා රැකියා ව්‍යුක්තිය නිසා කාන්තා සුභසාධනය හා ඔවුන් මත යැපෙන පෞල්වල සුභසාධනයට කෙසේ බලපාන්නේද යන්න පිළිබඳව රජය ඇගෙයීමක් කර තිබේද? එසේ නම් මේ කුමක්ද? ගරු කථානායකතුමනි, මේ වන විට අපිට ලැබී තිබෙන වගකිවයුතු තොරතුරු අනුව කර්මාන්ත ශාලා 2000ක් පමණ වැසී ගොස් ඇති අතර මෙමගින් 533,858කට පසුගිය වසරේදී රැකියා අහිමි වෙලා තිබෙනවා. ඇඟලුම් කම්හල් වලින් 20%ක් මාස 3කට කාලයකට වසා ඇති බව වාර්තා වෙනවා. ඒ නායතන 10ක් පමණ මේ වෙන විට බන්දි ලබා දී සේවකයන් ඉවත් කරලා තිබෙනවා. මේ නිසා බහුතර කාන්තාවන්ට රැකියා අහිමි වෙලා තිබෙනවා. ඒ නිසා ඔවුන්ට විකල්ප රැකියා සොයා ගැනීමට සිදු වෙලා තිබෙනවා. එසේ සොයා ගැනීමට නොහැකි වූ විට කාන්තාවන්ට සිදුවන්නේ වෙනත් විවිධ ක්‍රම ඔස්සේ මුදල් ඉපයීමටයි. ඔබතුමා දන්නවා අපිට රටක් හැටියට කාන්තා ප්‍රතිශතය විශේෂයෙන්ම ශ්‍රම වලකායේ ඉතාමත්ම අඩු මට්ටමක තිබෙන්නේ. දැන් නම් ඊට දෙලිය පහළ වැටලා ඇති. බංකොලොත් භාවයට පෙර අපේ තිබුණේ 132ත් 135ත් අතර ප්‍රමාණයක්. හරිනම් ඒක 145ක් විය යුතුයි. අද මං හිතන්නේ මේ ප්‍රමාණයට තරිය අඩු තැනකින් සිටින්නේ. ඒ නිසා විශේෂයෙන්ම ගරු කථානායකතුමනි, මම මේ කාරණාවත් සඳහන් කරමින් මගේ ප්‍රශ්නේ අවසන් කරනවා. ගරු කථානායකතුමා, දකින්න ඇති හියුමන් ඉමියුනෝ ග්ලොබියුලින් නැමැති ප්‍රමිතීන්තර ප්‍රතිදේහය පිළිබඳව අපි සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව එල්ල කරපු විශ්වාසභංගයේ පුළුල් ලෙස අපි සාකච්ඡා කරා ඒ සෞඛ්‍ය අමාත්‍යංශයේ සිදුවුණු හොරකම ගැන. දැන් හෙළිදරව් වෙලා තිබෙනවා ගරු කථානායකතුමනි, ඊට අමතරව රිටොක්සිනන් නැමැති ප්‍රමිතීන්තර ප්‍රතිදේහ එන්නත්, ඒ කියන්නේ පිළිකා රෝගීන්ට ලබා දෙන ප්‍රතිදේහ එන්න තිනුත් කෝටි 11ක් හොරා කාලා තිබෙනවායි කියලා. හැබැයි මේ වන විට එවකට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා මොකක් හරි ලෙඩ වෙලා කියලා ඉස්පිරිතාලයකට ඇතුල් වෙලා තිබෙනවා. කනගාටුදායක කාරණාව ගරු කථානායකතුමනි, මේ වගේ දූෂණ වංචා හොරකම් සිදුණු සෞඛ්‍ය අමාත්‍යංශයේ එවකට ඇමතිවරයාව රකබලා ගන්නට වෙනත් අමාත්‍යංශයක් ලබා දුන්නා. හැබැයි හොරකම හෙළිදරව් කරපු රොෂාන් රණසිංහට ගෙදර යන්න සිද්ධ වුණා ඇමතිකම පැත්තක දාලා. හැබැයි ගෙදර ගියත් කොහේ ගියත් මන්ත්‍රීකමක් තිබෙනවා. ඒ වගේම පොදු ජනතා අතර ഇതുමා සිටිනවා කියන එක මතක් කරමින් මම මේ ප්‍රශ්නය රජයට යොමු කරනවා. කරුණාකරලා පිළිතුරක් ලබා දෙන්න කියලා.
ගරු කථානායකතුමනි, මෙහි පළවෙනි ප්‍රශ්න දෙකට මම පිළිතුරු ලබා දුන අනිකුත් ප්‍රශ්න තුනට අනිකුත් ඇමතිතුරු පිළිතුරු ලබා දෙයි. තුමාගේ ප්‍රශ්න අංක 1 යටතේ පිළිතුර 2023 ජුනි මාසයේ පැවැත් වූ පෝෂණ මාසයේ දත්තයන්ට අනුව වයස අවුරුදු 5ට අඩු උග්‍ර මන්ද පෝෂණය පෙන්න දරුවන්ගේ සංඛ්‍යාව සිවිය ඇකියුට් මැල් නියුට්‍රිෂන් 15763යි. එය 1.2% වන අතර 2022 වසරේ මෙම සංඛ්‍යාව 18420කි 1.4%. 2022 වසරට සාපේක්ෂව 2023 වසරේ මෙය 0.2% අඩුවීමකි. ගර්භණී මව්වරු 2023 වසරේ පෞල් සෞඛ්‍ය කාර්යංශ දත්ත අනුව ගර්භණී මව්වරුන් 14.1 ශරීර ස්කන්ධ දර්ශකයේ බොඩි මාස් ඉන්ඩෙක්ස් අනුව 18.5 අඩු අගයක් වාර්තා කර ඇත. මෙය 2022 වසරට සාපේක්ෂව 23 වසරේ මෙහි සුළු වැඩිවීමක් පෙන්නුම් කරයි. නිරක්තිය ඇනීමියා 2023 වසරේ ගර්භ සති ගණන 12ට පෙර හීමොග්ලොබින් 11 ග්‍රෑම් ප්‍රතිදෙසිලීටර් අඩු ගර්භණී මව් ප්‍රතිශතය 0.16කි. 2022 වසරේ එම අගය 0.14කි. 2023 වසරේ ගර්භ සති ගණන 26-28දී හීමොග්ලොබින් 10.5 mg/dL වඩා අඩු ගර්භණී මව් ප්‍රතිශතය 22%කි. 2022 වසරේ එම අගයත් 22%කි. මේ ස්ථාස් හේතු හැටියට මේ ගර්භණී මව්වරුන්ගේ පෝෂණ මට්ටම සුළු ප්‍රමාණයක අඩුවීමටත් බලපාන ප්‍රධාන කරුණක් හැටියට පැවති ආහාර උද්ධමනය හේතු වන්නට ඇතැයි විශ්වාස කරමි. එමෙන්ම වයස අවුරුදු 5ට අඩු සාමාන්‍ය මන්ද පෝෂණ පෙළන දරුවන්ට සහ වර්ධනය අඩාල වූ දරුවන්ට නිර්දේශිත අතිරේක ආහාරයක් වන ත්‍රිපෝෂ ලබා දීමට පසුගිය කාලේ හැකියාවක් නොතිබුණේ එයට හේතු වූයේ ත්‍රිපෝෂ අඩංගු ඇෆ්ලොටොක්සින් සංයුත්තේ ගැටලුව මත ආහාර පනතර අනුව ඇෆ්ලොටොක්සින් 1 part per billion අඩංගු ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීම නොහැකි වීමයි. හැබැයි මේ තත්ත්වය නැවත අපි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලෝක ආහාර සංවිධානයේ තොරතුරු අනුව වෙනස් කළා ලබා දීලා තිබෙනවා. ඒ නිසා එම දරුවන්ට නැවත ත්‍රිපෝෂ ලබා ගැනීමට හැකියාව ලැබේ. රජය මගින් ගෙන ඇති පියවර කවරේද පෝෂණ තත්ත්ව ඉහළ නැංවීමට ඒ ප්‍රදේශවල සුලභ හා අඩු වියදමකින් ලබාගත හැකි පෝෂ්‍යදායී ආහාර වර්ග ප්‍රචලිත කිරීම සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ජාත්‍යන්තර නොවන සංවිධාන සහ අනෙකුත් රාජ්‍ය නොවන සංවිධාන මගින් සහනාධාර වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, දේ දිස්ත්‍රික්කවල සෞඛ්‍ය අධි නිලධාරී කොට්ටාශයන්හි මන්ද පෝෂණ දර්ශක වැඩියගයක් පවතින පවුල් සෞඛ්‍ය නිලධාරී සහ කලාප ඉලක්ක කර ගනිමින් මූල්‍ය ආධාර ආහාර සානාධාර ලබා දෙන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සහ මා සඳහන් කළ පරිදි නැවත ත්‍රිපෝෂ වැඩසටහන අවුරුදු 3 අඩු දරුවන්ටත් ආරම්භ කිරීම. ආහාර සහනාධාර ලබා දීමේදී පෝෂණයෙන් ඉහළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ප්‍රමාණය ඇතුළත් මේ මව්වරුන්ට ලබා දෙන ආහාර මල්ල යුනිසෙෆ් වර්ල්ඩ් ෆුඩ් ප්‍රෝග්‍රෑම් සහ ළමාසා කාන්තාකාරංශ සමග එක්ව දැනුවත් කොට ලබා දීමට විධිමත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම දැනටමත් ක්‍රියාත්මක වෙනවා. එමෙන්ම පෝෂණ ගුණයෙන් අනූන ඉහළ පළතුරු එළවලු සහ පලා වර්ග ආදී ඇතුළත් ගෙවතු වගා සකස් කිරීමට උපදෙස් සහ මාර්ග උපදේශන ලබා දීම. සෞඛ්‍ය අධි නිලධාරී මට්ටමින් පවුල් සහ සෞඛ්‍ය නිලධාරී මට්ටමින් පවත්වාගෙන යන සායනික සහ ගෘහ පිවිසීම් තවදුරටත් ශක්තිමත් කරමින් එමගින් දරුවන් වෙත මධ්‍යස්ථ සහ උග්‍ර කෘෂභාවයට පැමිණීම වළක්වාගෙන මුල් අවස්ථාවේදී විධිම හඳුනාගෙන ඒ වෙනුවෙන් ඒක පුද්ගල උපදේශ මැදිහත් වීම තුළින් අඩු වියදමකින් ලබා ගත හැකි පෝෂ්‍ය ආහාර සඳහා මඟ පෙන්වීම සහ නිවැරදි ආහාර පුරුදු ඇති කර ගැනීමට කටයුතු කිරීම. මෙන්න සෞඛ්‍ය අධි නිලධාරී මට්ටමින් පැවැත්වෙන පෝෂණ සායන තවදුරටත් ශක්තිමත් කිරීමත් ළමා වෛද්‍ය සායන, රෝහල් පෝෂණ සායන සහ ජංගම සායන හරහා උග්‍ර කුෂ මන්ද පෝෂණ සඳහා පාස් රෝහල් මට්ටමින් පෝෂණීය ආහාර ප්‍රතිකාරය ලබා දී වැඩසටහන ක්‍රියාත්මක කිරීම. එමෙන්ම උග්‍ර මන්ද පෝෂණ පෙළන අවුරුදු 5 අඩු දරුවන් සිටින අඩු ආදම්ලි පවුල් දරුවන්ට කැපකරු දායක ක්‍රමයක් මගින් ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීමටත් රජයේ මූල්‍ය ආධාර වශයෙන් රුපියල් 15,000ක මුදලක් මාසිකව ලැබෙන පරිදි මාස 6ක් දක්වා සියලු ඒව දීමනව මාස 6කට ලබා දීමනත් කටයුතු සුදානම් කර තිබීම. සෞඛ්‍ය මාත්‍යංශ මගින් මෙතෙක් නිකුත් කර ඇති මාර්ගෝපදේශන අනුකූලව පෝෂණ අවධානමකට ළමුන්ට පසුවිපරම් කිරීම ශක්තිමත් කිරීමට ක්‍රියාමාර්ග ගෙන ඇත. එමෙන්ම යහපත් මානසික මාපිය යහපත් මාපිය මාපියන්ට සහ දරුවන්ට ප්‍රතිචාරාත්මක ආහාර දීමින් හුරු පුරුදු ඇතුළත් කිරීමට වැඩි දියුණු කිරීමටත් මුල් ළමාගේ සංවර්ධන කිරීමේ වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කිරීම සහ දරුවන් අතර අධිබර සහ ස්ථූලතාවය අඩු කිරීමට හා ආහාර සහනාධාර පැකේජ ලබා දීමෙන් දරුවන්ට අහිතකර ආහාර බෙදා නොහැරන බවට වග බලාගෙන නැතුණු කටයුතු රසක් ක්‍රියාත්මක කරන සෞඛ්‍ය මන්ත්‍රී මැදිහත්ව සහ එය දෙවැනි පිළිතුර ප්‍රශ්න පිළිතුර දැනට ජනාධිපති ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් ජාතික පෝෂණ ප්‍රතිපත්ති සඳහන් ප්‍රතිපත්ති ප්‍රමුඛතා ක්ෂේත්‍ර 6කට අදාළ ලෙස අමාත්‍යංශ රාජ්‍ය ආයතන හා රාජ්‍ය නෝන සංවිධාන සහභාගීත්වයෙන් ජාතික බහුවාංශික පෝෂණ සැලසුම් 2024 සිට 2030 දක්වා වන වසර 6 ආවරණය වන පරිදි National Multi-Sectoral Action Plan for Nutrition 2024-2023 දැනටමත් කෙටුම්පත් කර ඇත. තවද දිස්ත්‍රික් මට්ටමින් බහුවාංශික පෝෂණ සැලසුම් සකස් කිරීමට අවශ්‍ය යුනිසෙෆ් ආධාර යටතේ සැලසුම් සකස් කර ඇත. ජාතික පෝෂණ ප්‍රතිපත්තිය සහ ජාතික බහුවාංශික පෝෂණ සැලසුම 2020-2024-30 ක්‍රියාත්මක කිරීමට නියාමනය කිරීමට ජාති පළාත්, ජාතික පළාත්, දිස්ත්‍රික්, ප්‍රාදේශීය සහ ග්‍රාමීය මට්ටමින් පිහිටුවා ඇති ආහාර සුරක්ෂිතතා සහ පෝෂණ සංයුක්ත යාන්ත්‍රණයක් පිහිටුවා ඇති අතර සෞඛ්‍ය මාත්‍යංශයේ ප්‍රධාන හවුල්කරුවෙක් ලෙස ක්‍රියා කළයි. මුල් පිළිතුරු දෙකට පිළිතුරක්. Yes. ඇෆ්ලොටොක්සින් තත්ත්වය ගරු පක්ෂ නායකතුමනි 1 part per billion කියන තත්ත්වය තමයි කලින් ඒ තත්ත්වයට හදන්න කියලා තිබුණා. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයත් ආහාර සංවිධානයත් ඇතුළු ආයතන 10 parts per billion කියන තත්ත්වය තමයි ලෝක පිළිගත් තත්ත්වයට සදාහන් කරලා තියෙන්නේ. ඒ නිසා පහුගිය මාස කීපෙත් ඉස්සෙම මේ 1 part per billion කියන තත්ත්වය යටතේ ත්‍රිපෝෂ ලබා දීම නොහැකි වුණා. නමුත් මේ ලෝක සෞඛ්‍ය සංවිධානයත් ආහාර සංවිධානයත් සියලුම නිර්දේශයන්ට අනුකූලව අපි ඒ 10 දක්වා වැඩි කරලා තිබුණා. ඒකෝරේ දරුවන්ට නැවත ලබා දෙන්න පුළුවන්. එකෙන් ගැටලුවක් විශ්සනවා. හොඳයි, බොහොම ස්තුතියි.
ඒ තුන්වෙනි හතරවෙනි ප්‍රශ්න සඳහා ගරු විපක්ෂ නායකතුමනි, ඉදිරි කාලයේදී පිළිතුරු දීමට බලාපොරොත්තු වෙනවා. මොකද ඒක දීර්ඝ පිළිතුරක්, ඒ වගේම දීර්ඝ ප්‍රශ්නයක්. ඉදිරි කාලයේදී ඒ සඳහා සම්පූර්ණ විස්තර සවිස්තරාත්මක පිළිතුරක් දීමට ඔබ බලාපොරොත්තු වෙනවා ඔබතුමා.
සුද්‍රමූල්‍ය ණය සම්බන්ධයෙන් පක්ෂ නායකතුමා කරුණු අහලා තියෙනවා. අපි ඒ සම්බන්ධයෙන් මේ අලුතෙන් පාර්ලිමේන්තුවට දැන ටේබල් කරලා තියෙන පනතත් එක්කම අදාළ කරුණු සම්බන්ධයෙන් අපි පිළිතුරු ලබා දෙනවා.
ඔව්, පක්ෂ නායකතුමා. අර කතානායකතුමනි, ඔබතුමාගේ අවධානය මම යොමු කරන්න කැමති බරපතල ගැටලුවක්, විශේෂයෙන්ම මේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද පිළිබඳව. මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත. අපේ මහලේකම්තුමිය පොඩ්ඩක් ගරු කථානායකතුමාට ඒක පිටපතක් දැන් ලබා දුන්නොත් බොහොම වැදගත් වෙනවා. ඒ පනතේ පළවෙනි කොටසේ 3-4 3 කියන්නේ මොකද්ද? භාෂණයේ සහ විවාද කිරීමේ නිදහස. පාර්ලිමේන්තුවේදී භාෂණයේ විවාද කිරීමේ හා කටයුතු වල නිරත වීමේ නිදහස තිබිය යුතු අතර ඒ භාෂණයේ විවාද කිරීමේ හෝ කටයුතු වල නිරත වීමේ නිදහස පාර්ලිමේන්තුවෙන් පිටස්තර වූ යම් අධිකරණයකදී හෝ ස්ථානයකදී දෝෂාභියෝගයකට හෝ ප්‍රශ්න කිරීමකට භාජනය කළ නොහැකි වන්නේ. බොහොම පැහැදිලි. 4. ඇතැම් අවස්ථාවලදී මන්ත්‍රීවරුන්ට විරුද්ධව නඩු පැවරිය නොහැකි බව. කිසිම මන්ත්‍රීවරයෙකු විසින් පාර්ලිමේන්තුවේදී කියා තිබිය හැකි යම් දෙයක් හේතු කොටගෙන හෝ පෙත්සමක්, පනත් කෙටුම්පතක්, යෝජනා සම්මතයක්, මෝසමක් මගින් හෝ අන්‍යාකාරයෙන් පාර්ලිමේන්තුව වෙත ඔහු විසින් ඉදිරිපත් කර තිබිය හැකි යම් කරුණක් හෝ දෙයක් හේතු කොටගෙන හෝ ඔහු කිසිදු සිවිල් හෝ අපරාධ නඩු කටයුතු වලට සිරබහරයට ගැනීමකට බන්ධනාගාරගත කිරීමකට හෝ අලාභවලට යටත් නොවන්නේය. ඉතින් මේක බොහොම පැහැදිලි ගරු කථානායකතුමනි. ඔබතුමා බොහොම වගකීමෙන් කටයුතු කරන්නට ඕන. ඔබතුමා මේ පනත යටතේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සුරක්ෂා කරන්නට සැදී පැහැදී සිටිනවා. හැබැයි මෙවන් තත්ත්වයක් තුළ මේ පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ 3-4-2 ඇත්ත වශයෙන්ම කිසිම ගානකටවත් ගණන් ගන්න නැතුව අපි කියන එක උල්ලංඝනය කරමින් දැන් නඩු කටයුත්තක් ක්‍රියාත්මක කරලා තිබෙනවා රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයාට එරෙහිව මේ පාර්ලිමේන්තුවේ කරපු කතාවක් පිළිබඳව. ඉතින් මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරන්න කැමතියි, කරුණා කරලා ඔය මූලාසනයේ ඉඳගෙන මන්ත්‍රී වරප්‍රසාද ආරක්ෂා කිරීමේ ප්‍රධාන භාරකරුවා හැටියට ඔබතුමා ප්‍රකාශයට පත්කරන්න, බොහොම පැහැදිලිව මට පැහැදිලි කිරීමක් කරන්න පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ 3-4 වගන්ති ක්‍රියාත්මක කිරීමට රට බැඳිලා සිටිනවා. මේකට අභියෝග කරන්න පුළුවන් අධිකරණයේදී ඔබතුමා කරුණාකරලා උත්තර දෙන්න.
ඒකට උසාවියේ පරීක්ෂා කරන සූසු තීන්දුවක් දෙයි කියලා මම විශ්වාස කරනවා. මේක සම්පූර්ණ වැරදි නඩුව.
නෑ, ගරු කථානායකතුමනි, සමාවෙන්න. ගරු කථානායකතුමනි, මම මේ කතා කරන්නේ උසාවිය ගැන නෙවෙයි. මම මේ කතා කරන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව, පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත. මහලිකන්තුමිය පොඩ්ඩක් පිටපතක් දෙනවද මේක?
තියෙනවා, තියෙනවා.
හරි. එතකොට මේක පනතක්. මේ පනතෙන් මන්ත්‍රීවරයාට ලබා දී තිබෙන වරප්‍රසාද කොටකින්ද මේ 3-4 කියවන්න. එතකොට මේක රකින්න ඔබතුමා බැඳිලා සිටිනවා. මේක මන්ත්‍රීවරු සතු වරප්‍රසාදයක්. ඒ නිසා මම ඔබතුමාගෙන් ප්‍රකාශයට පත් කරන්න කියලා ඉල්ලීමක් කරනවා. මේ 3-4 මත මේ පාර්ලිමේන්තුවේ කරන කතාවලට පිටස්තර ගිහිල්ලා නඩු පවරන්න පුළුවන්ද? ඒකට උත්තරයක් දෙන්න.
පැහැදිලිවම නොහැකි.
මොකද?
පැහැදිලිවම නොහැකි.
බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.
ඔව්.
පයින්ට බෝඩ ඇත්ත
වශයෙන්ම පැකට්.
ඇත්ත වශයෙන්ම
ඒකතුමා.
නේද? ඔබ ගරු කථානායකතුමනි, ඔබතුමාට බලය තියෙනවා. ඔබතුමාට බලය තියෙනවා වරප්‍රසාද පනතේ යටතේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් කරපු කතාවකට නඩු දාලා තියෙනවා. ඒ පුද්ගලයා පාර්ලිමේන්තුවේ කැඳවන්න.
ඔව්.
වරප්‍රසාද කමිටුවට. You have the right. You have the right.
ඔව්, මේ මන්ත්‍රී ඇමතුමා.
විපක්ෂ නායකතුමා අහපු පස්වෙනි ප්‍රශ්නෙට පිළිතුරු ටික තියෙනවා. ඒකේ 2022 සිට 2023 නොවැම්බර් දක්වා කර්මාන්ත ශාලා 429ක් අතරින් 21ක තාවකාලික නිෂ්පාදන කටයුතු අවම මට්ටමකට ගෙනල්ලා තියෙනවා. ඒ වගේම කර්මාන්ත ශාලා 5ක් වහලා දාලා තියෙනවා. හැබැයි මේකෙදි ගරු කථානායකතුමනි, බහුතරය කර්මාන්ත ශාලා වැහුවට ආයතන මට්ටමින් වහලා නැහැ. කර්මාන්ත ශාලා කීපයක් තියෙන ආයතනවල අනුකර්මාන්ත ශාලා 5ක් තමයි වැහිලා තියෙන්නේ. ඒකට හේතුව විශේෂයෙන්ම ගෝලීයව ඇනවුම් ප්‍රමාණය අඩු වීමත්, ඒ වගේම නිෂ්පාදන වියදම ඉහළ යාමත් ඒකට බලපාලා තියෙනවා. මෙලෙස ඇගලුම් ක්ෂේත්‍රයේ කර්මාන්ත ශාලා වසදෙන් බහුතර කාන්තාවන් රැසල අහිමි වන රැකියා සම්බන්ධයෙන් රජය ලබා දෙන විසඳුම හැටියට රජය හැටියට ආයෝජන මණ්ඩලය මේ වෙනකොට ඒ කර්මාන්ත කරුවන් සමග සාකච්ඡා කරලා මේ කර්මාන්ත ශාලා 5 ආසිතව 8500කට පමණ එයායට බහුතරයකට එයාගේ මූලික වැටුප ලබලා දීලා එයා නිවස්වල රඳවලා තියෙනවා. නැවත ඇනුම් තත්ත්වය සාමාන්‍ය අතට පත් වුණාම රැකියාවට ලබා ගන්න කොන්දේසිය මත ඒ වගේම එහෙම අකමැති වෙන අය වෙනත් කර්මාන්ත ශාලාවලට අනුයුක්ත කරලා තියෙනවා. එහෙමත් නැතිනම් සමහරක් අයට වන්දි ගෙවලා ඉවත් වෙන්නත් අවස්ථාව ලබලා දීලා තියෙනවා. ඒ වගේම වැඩි වෙන කාන්තා රැකියා ව්‍යුක්තිය නිසා කාන්තා සුබ සාධනය වුන් මත යැපෙන පවුල්වල සුබ සාධන කෙසේ බලපාන්නද යන්න විධිමත් ඇගීමක් කරලා තියෙනවද කියලා එහෙමයක් කරලා නැහැ. නමුත් අපි මේ වෙනකොට එවැනි දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම රජය අරගෙන තියෙන ක්‍රියාමාර්ග හැටියට BOI එකේ නැත්නම් ආයුධන මණ්ඩලයේ ජොබ් බැංක් එක හරහා මේ කර්මාන්ත ශාලාවල නැත්නම් ඇඟලුම් ශේෂ්ත්‍රයේ රැකියා අහිමි වෙන අය සිටිනවා නම් වෙනත් ශේෂ්ත්‍රවල පුරප්පාඩු විශාල ප්‍රමාණයක් පවතින බැවින් ඒවට ඒ අය අනුයුක්ත කිරීම ඔය අවස්ථාව ලබා දීමේ කටයුතු මේ වෙනකොට කරගෙන
යනවා.
ගරු කතානායකතුමනි, තාම වැදගත් ප්‍රශ්නයක්. අද මේ රටේ දරුවෝ 13 දෙනෙක් අපේ ඇමතුමියත් ඉන්න නිසා මම මේක අහන්න හිතුවේ. දරුවෝ 13 දෙනෙක් ගරු කතානායකතුමනි ලංකාවෙන් අරගෙන යනවා විවිධ රටවල් වලට. අරන් ගිහිල්ලා ඔවුන්න කිසිම තොරතුරක් ඉදිරින් පස්සේ නැහැ. තමයි හදාගන්න කියලා මේ ළමයාව ගන්නේ. අරගෙන ඒ අයව අරන් ගිහිල්ලා සම්පූර්ණ වෙන්දේසිකරණ විකුණන තැනකට දැන් පත් වෙලා තියෙනවා. දැන් මේ වගේ මේ ළමයි 13 දෙනා පිළිබඳව දැන් අපි දැනට දන්නේ මෙවැනි විශාල ජාවාරමක්. ඔබතුමාට මතකයි 80 ගණන් වල මේ වගේම තත්ත්වයක් ඇති වුණා. ළමයි හදනවා තැඹල, එතනින් පස්සේ වුණ විකුණනවා, මෙවැනි වාතාවරණයක් ඇති වුණා. ඉතින් මම අහන්න කැමති ඇමතුමියගෙන්, ගරු ඇමතුමියනි, කරුණාකරලා අපිට කියන්න පුළුවන්ද ඇත්තටම මෙවැනි ජාවාරමක් සිද්ධ වෙලා තිබෙනවා නම් ඒ සම්බන්ධව අරගෙන තියෙන පියවර මොකද්ද? සහ විශේෂයෙන් මෙවැනි දරුවන් හදා ගන්න අරගෙන ගිහිල්ලා විකුණන තැනකට, වෙන්දේසිකරන තැනකට පත් වෙලා තිබෙනවද? මේ සම්බන්ධව ඔබතුමිය, ඔබතුමගේ අමාත්‍යංශ හරහා දරන මතය මොකද්ද කියලා දැනගන්න කැමති.
කැමතිනි එක්කන්ට උත්තරයක් දෙන්න.
අතන ගරු කතානායකතුමනි, මට අවසර දෙන්න මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. ළමයි 13 දෙනෙක් පිළිබඳ ඉතාම සංකීර්ණ, ඒ වගේම මිනිසුන් කම්පණයට පත් කළ සිද්ධියක් මේ 13 දෙනෙක් දරුවන් මලේසියාවට ගිහිල්ලා එහිදී වෙනත් රටවලට විකිණීම නවා කියන ප්‍රවෘත්තිය. මම වහාම කටයුතු කරා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කන්ට්‍රෝල් ජෙනරාල්ට කතා කරලා ඔවුන්ගෙන් ඇහුවා කොහොමද 16ට අඩු දරුවෝ ඔබ මේ රටට යෑමට ඉඩ දුන්නේ කියලා. ගරු කතානායකතුමනි, දැන් තියෙන නීතිය හැටියට දරුවන්ටත් වෙනම පාස්පෝර්ට් හදන්න පුළුවන්ලු. එතුමා දීපු පිළිතුර මීට ප්‍රථමයෙන් තිබුණේ, මම ඒ ගැන අත්දැකීම් තියෙන කෙනෙක් නිසා මගේ දරුවා ගිනියනකොටත් මම තනියම මට පාස්පෝර්ට් එකට දාගෙන ගිනියන්න බෑ. ඒ සඳහා මගේ සැමියාගේ සම්පූර්ණ කැමැත්ත සහ උවමනාව ලැබෙන්න ඕන. එතකොට මේ දරුවන් 13 දෙනා මේ රටින් ගියා නම් ඔවුන්ගේ අනිවාර්යයෙන්ම දෙමව්පියන්ගේ දැනුවත්ව එක්ක දෙමව්පියන් සමග තමයි යන්න ඕනේ. ඊට පසු ආරංචි වුණා අර මලේසියාවේදී හොර පාස්පෝර්ට් හදලා මලේසියන් පාස්පෝර්ට් වගේක් හදලා ඒකෙන් තමයි ගිනිච්චි කියලා. ගරු කතානායකතුමනි, ඒක කරන්න බෑ. මලේසියාවෙන් ඉඳලා ලංකාවට ආව නම් ඒ ආපු එකේ පාස්පෝර්ට් එකේ සඳහන් වෙන්න ඕන. ඊට පස්සේ එයාට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ සඳහා අතිශයින් වැදගත් දෙයක් මේක විදේශීය අමාත්‍යාංශයෙන් මේ සමා යොමු වෙ යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම ඉදිරියට දැනට ඉන්වෙස්ටිගේෂන් කීපයක් පවත්වාගෙන යනවා. පොලිසියට කතා කරාම ඒගොල්ලොත් කිව්වා මේ පිළිබඳ අපිට කිසි පැමිණිල්ලක් නැහැ කියලා. නමුත් එහෙම පැමිණිලි එනකල් බලා ඉන්න හොඳ නැහැ. යම් දෙයක් ආරංචි වුණාම මෙවැනි බාර දූර මේ දරුවන් වෙනුවෙන් සිද්ධ වෙන දෙයක් අපි ඉක්මන් තීරණ කර. අපි දන්නේ 13 දෙනෙක්ද 23 දෙනෙක්ද කී දෙනෙක්ද කියලා. අනාගතයේදී මීට වැඩි වෙන්න පුළුවන්. එහෙමනම් මුලින්ම මේක නතර කරගන්න ගත යුතුයි කියලා කතානායකතුමනි මම.
මුදල්ලෙමතුමා.
ගරු කතානායකතුමනි, ස්තුතිවන්ත වෙනවා ඔබතුමා කාලය ලබා දීම ගැන. ඊයේ දිනේ ඉතාම තීරණාත්මක තීන්දුවක් අපිට ලැබුණා, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ නිල නයහිමියන්ගේ කමිටුව ඊයේ තීන්දු කරා. අපි විසින් මේ වෙනකතෙක් සාකච්ඡා කරපු ආකාරයට අපිට ඒ ණය ප්‍රතිහුවගතකරණය සඳහා අවශ්‍ය මූලික එකඟතාවය පළ කරන්න. ඉතින් ඒ සම්බන්ධයෙන් ගරු කතානායකතුමනි, අපි සියලුම ණයහිමි රටවල් වලට ස්තුතිය පුද කරනවා. විශේෂයෙන්ම OCC එක, ඒ කියන්නේ ඔෆිෂල් ක්‍රෙඩිට් කමිටිය එක නිල නයිහිමියන්ගේ කමිටුවේ රටවල් 17ක් ඇතුළත් වෙනවා ගරු කතානායකතුමනි. ඒ ඉන්දියාවත් එහි ඇතුළත් වෙනවා. ඒ වගේම මෙහි සභාපතිත්වයේ දරුවේ ප්‍රංශය, ජපානය සහ ඉන්දියාව. එය මේ අවුරුද්දේ අප්‍රේල් මාසයේ තමයි මේ ඔෆිෂල් ක්‍රෙඩිට් කමිටිය එක ලොන්ච් කරලා ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිහෝගතකරණය වේගවත් කරන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ඒ සම්බන්ධීකරණය නිල ණයහිමියන් සමග සිදු කරේ. ඒකම චීනය මෙහි නිල වශයෙන් සමාජීයත්වයේ නොදරුවත් චීනය ඒ සඳහා අවශ්‍ය සහයෝගය අපිට ලබා දුන්නා. ඒ අනුව මේ වෙනකොට අපිට OCC එක, ඒ කියන්නේ පැරිස් ක්ලබ් එක ඇතුළු OCC එකේ රටවල් සියලුම රටවල්, ඒ වගේම චීනය අපිට මේ සඳහා අවශ්‍ය ප්‍රතිවිරෝධකරණය සඳහා අවශ්‍ය මූලික ක්‍රියාවන් දැන් සිදු වෙලා තියෙනවා. ඒ අනුව ගරු කතානායකතුමනි, අපි බලාපොරොත්තු වෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට දෙවනි වාරිකය නිදහස් කිරීම සඳහා උන්ගේ විධායක මණ්ඩලය ඒ අවශ්‍ය තීන්දුව අපිට ලබා දීලා මේ රටේ ආර්ථිකය ස්ථාවර කරන්න, තවදුරටත් ස්ථාවර කරන්න සහ අපි බලාපොරොත්තු වෙන ආර්ථිකය වර්ධනය සඳහා ලබන වර්ෂය තුළ ගමන් කරන්න හැකියාව ලැබේවි කියලා. ඒ එක්කම තව එක කොටසක් තියෙනවා ගරු කතානායකතුමනි, මෙහි අපි ප්‍රයිවට් ක්‍රීඩර්ස් සමග, පුද්ගලික ණයහිමියන් සමග මේ සියලුම සාකච්ඡා ඉදිරියට අපි ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. මෙතනදී විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඒ අවශ්‍ය නායකත්වය ලබා දුන්නා. එතුමා සියලු ණයහිමියන්ට පොරොන්දුවක් වුණා මේ ණය ප්‍රතිහෝගත කරන වැඩසටහන තුළදී සියලු දෙනාට සාධාරණ ක්‍රමවේදයක්, විනිවිදභාවයක් තියෙන ක්‍රමවේදයක් අපි අනුගමනය කරනවා කියලා. ඒ විශ්වාසය තහවුරු කරන්න ශ්‍රී ලංකාවට පුළුවන් වුණා. ඒ වගේම එතුමා ලබා දීපු නායකත්වය මේ සඳහා විශාල බලපෑමක් වුණා. වගේම මුදල් අමාත්‍යාංශයත් ශ්‍රී ලංකා මහා බැංකුවත් ඒකාබද්ධව මේ වැඩසටහන සාර්ථක කරගන්න කටයුතු කරා. විශේෂයෙන්ම ගරු කතානායකතුමනි, පළවෙනි රිවිව් එක අවසාන වෙද්දී අපිට බලාපොරොත්තු වෙච්ච දිනවකවාන තුළ කාර්යමණ්ඩල එකඟතාවයකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක එන්න බැරි වුණා. ඒ බැරි වුණේ යම් යම් කාරණා අපිට තවදුරටත් පැහැදිලි කරගැනීමට සහ තවදුරටත් ස්ථාවර කරගැනීමට අවශ්‍ය වෙච්ච හින්දා. එතකොට ඒ කාලය තුළ මේ ආර්ථිකය සම්බන්ධයෙන් ගොඩනැගිච්ච විශ්වාසය දේශපාලන කෝණයෙන් බලලා කඩා බිඳ දාන්න විශාල වශයෙන් මේ පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා වුණා. ඊළඟට මේ දෙවනි වාරිකය ලැබීම සම්බන්ධයෙන් විශාල සැකයක් ජනතාව තුළ ඇති කරා. ඒ වගේම ණය ප්‍රතිහෝගතකරණයට අපිට අපේ ණයහිමි රටවල් සහයෝගය ලබා දෙන්නේ නැහැ කියන සැකය ඇති කරන්න උත්සාහ කරා. නමුත් ජනාධිපතිතුමා සහ රජය මේ නිලධාරීන් සියලු දෙනා අධිෂ්ඨානශීලීව කටයුතු කරා මේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමට අවශ්‍ය ප්‍රධානතම සංදිස්ථානය පසු කරා. ගරු කතානායකතුමනි, මේ ණය ප්‍රතිහෝගතකරණය අපිට මේ අවස්ථාවේ සිදු කර ගැනීමට නොහැකි වුණා නම් අපි බලාපොරොත්තු වෙන ආර්ථිකයේ ඉදිරි ගමන් කරන්න අපිට කිසිසේත්ම හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒකින්ද මේක ඉතාම ඓතිහාසික කාරණයක් වගේම ප්‍රධානතම සංදිස්ථානයක් වෙනවා. මොකද මේ සංදිස්ථානය පසු කිරීමට විශාල වශයෙන් ජනාධිපතිතුමා, රජය, ඒ වගේම මේ රටේ ජනතාව විශාල කැපකිරීමක් කරා, සහයෝගයක් දක්වුවා. ඉතින් සියලු දෙනාට අපි ස්තුතිය ප්‍රකාශ කරනවා. අපි විශ්වාස කරනවා අපිට දෙසැම්බර් මාසේ වෙද්දී මේ බංකොලොත්භාවයෙන් ඉවත් වෙන්නත්, ඒ වගේම දෙවනි වාරිකය ලබා ගැනීමටත් හැකියාව ලැබෙයි. එතනින් එහාට ගිහිල්ලා එතනින් පස්සේ ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුවෙන් අපිට ලැබෙන මූල්‍ය සහයෝගය ලබා ගැනීමට හැකියාව තියෙනවා. ඊළඟට ගරු කතානායකතුමනි, මම අවසන් කරනවා, අපිට අපේ ව්‍යාපෘති ආරම්භ කරන්න. මේ වෙනකොට අපේ රටේ ව්‍යාපෘති රාශියක් විදේශ මූල්‍ය සහයෝගය ඇතුළු ක්‍රියාත්මක වෙනවා. නමුත් මේ ණය ප්‍රතිහෝගතකරණය සිදු වෙලා නැති හින්දා අපිට ඒ ව්‍යාපෘති ඉදිරියට ගෙනියන්න බෑ. එයින්ද අපිට දැන් මේ ප්‍රතිහෝගතකරණයත් සමග දෙවනි වාරිකය ලැබීමත් සමගම අපිට ඒ ව්‍යාපෘති ඉදිරියට ගෙනියන්න අවශ්‍ය මූල්‍ය සහයෝගය නමට ලබා ගැනීමට පුළුවන් වෙනවා. එහින්ද අපි බලාපොරොත්තු වෙන ඉලක්ක වෙත 2024 ඉඳන් ගමන් කරන්න පුළුවන්. අපි මෙතෙක් සිදු කළ ප්‍රතිසංස්කරණ කිසිවක් ආපස්සට හැරවීමේ හැකියාවක් නැහැ. කවුරු හරි කියනවා නම් ඒක හරවලා ඉදිරි ගමනක් තියනවා කියලා. ඒ ඉදිරි ගමන අඳුරු කරන්න පුළුවන් ආපසු හැරවීමක් විතරයි කරන්න පුළුවන්. එහින්ද මේ ප්‍රතිසංස්කරණ කිසිවක් ආපසු හරවන්නෙත් නැතුව ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගන්න පුළුවන් තීරණාත්මක සංදිස්ථානය ඊයේ පසු කරා කියන එක ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරන්න ඕනි කරුක තනයි තුර. ඔව්.
මේ පැහැදිලි කිරීමක් අවශ්‍යයි. මොකද අපි මේ ප්‍රතිවේගත කරන ගැන ඇත්ත වශයෙන්ම අපි සතුටු වෙනවා. හැබැයි මේ මේ ජාත්‍යන්තරේ හිඟා ගන්න සිද්ධ වුණේ ඕගොල්ලෝ නට භාග්‍යවත් කරපොලිසියා. මේගොල්ලෝ තමයි භාග්‍යවත් කෙරුවේ. අනිත් එක නෑ. 48 ඉඳන් කිසිම ආණ්ඩුවක් මේ රට භාග්‍යවත් කෙරුවේ නෑ. මේගොල්ලෝ භාග්‍යවත් කරට උඩ බලලා ගියේ. ලයිට් කඩු වගේ අතීතුවා.
ඔබතුමා දැන් මාස ගන්නත් ඉසෝ කතාව
කියනවා. ලයිට් කඩු වගේ අතීතුවා.
නෑ ඒකට. මේ ඒතුමා තමයි විසඳුමක්.
දැන් නැද්ද? හිඟා ගන්න.
බොහොම ස්තුතියි.
මා මේ රට නෑ පොයින්ට් බෝඩර්.
බා නෑ ඒතුමා.
ගියා.
කියන්න කියන්න දැන්
මේ රට බංකලොත් කරලා මෙතෙන්ට ඇවිල්ලා
උදේට පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නැහැ
නේද මේ විපක්ෂයේ මතය රට බංකලොත් කරලා
අපිට කියලානේ
රට බංකලොත් කරලා උදම් බැලුවා අපි ලෑබුණා කියලා ලොකු වැඩක්
හරි හරි
ලොකු වැඩක්
හරි හරි
ලොකු වැඩක්
අයියෝ
ලැජ්ජ නැතුව ලයිට් ලයිට් කරු වගේ අදීස්වා උතුරක්
වෙන විවාදයක්
බදුසාර දුන්නා අත් දෙක මේස්සුවා
හරි
ලැජ්ජ නැද්ද
හරි හරි ඔව් මුදල් නැමුතුමා.
ගරු කතානායකතුමනි මම මේ අවස්ථාවේ විවාදයකට යන්න සූදානම් වෙන්නේ නැහැ. මං හිතන්නේ මං මේ කතා කරපු කාරණේ දැන් සනාථ වුණා. ගරු කතානායකතුමනි ආර්ථිකයේ පසුබෑමක් ආවා. රට බංකොලොත් භාවයක් ලැබුවා. ඉතිහාසයේ මේ රට ගත්ත තීන්දුව తీරන වැරදිලා තියෙනවා. ඒ වැරදි වලින් පාඩම් ඉගෙනගෙන අපි අලුත් ගමනක් මේ ගමන් කරන්නේ. මේ අවස්ථාවේ තියෙන්නේ ඔබතුමාට මම මේ ඔබතුමාට විශේෂයෙන් කියන්නේ ගරු කිරියල්ල මැතිතුමනි ඔබතුමාලා විශ්වාස කරා මේ ආර්ථිකය නැවත නගා සිටුවීමක් කරන්න බෑ කියලා. බෑ කියපු ඉඳන් ඉතින් ඔබතුමාට මේක ගැන කතා කරන්න අයිතියක් නැහැ. ඒකට හේතුව ගරු කතානායකතුමනි
දැන් ආයිවාදයකට
යන මුල්ලේ අරමුදල වැඩසටහන ආවහම ඔබතුමාලා විරුද්ධ වුණා. දේශීය ණය ප්‍රශස්ත කරන වැඩසටහන ආවහම ඒකට විරුද්ධ වුණා. මේ දේශීය ණය ප්‍රශස්ත කරන වැඩසටහන වැඩසටහන කඩාකප්පල් වුණා නම් ගරු කතානායකතුමනි අපිට විදේශීය ණය ප්‍රතිවකත කරනකට යන්න බෑ. එහෙම නොවුණා නම් මේ රටේ මිලියන 22කම නැවත ආර්ථික පරිහානියකට ගිහිලා දුක් විඳින තැනට යනවා. එහෙනම් මේ ඔවුන්ගේ බලාපොරොත්තු තවදුරටත් මේ ලබාගත් සංදිස්ථානයත් ගන්න ඒක තමයි අද මෙතුමල්ලට තියෙන ප්‍රශීලාණ ගරු කතානායකතුමා අවසාන කරනවා. ගරු කතානායකතුමනි මම මේක කියන්න නෙමෙයි හිටියේ. නමුත් ගරු කතානායකතුමනි මේ පාර්ලිමේන්තුව පහුගිය දැන් අයවැය ලේඛනයේ ඉදිරිපත් කරේ 13 වෙනිදා. අද වෙනකොට ගරු කතානායකතුමනි සති දෙකකට වඩා වැඩි කාලයක් වැඩිම කාලයක් ගත කරේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්. හැබැයි ගරු කතානායකතුමනි ක්‍රිකට් ක්‍රීඩාවෙන් එහාට ගියපු ආර්ථික අර්බුදයක් මේ රටේ තියෙනවා. ඉතාම සංකීර්ණ ප්‍රශ්නයක් මේක. හැබැයි මෙතුමල්ලා දිගටම මේ පාර්ලිමේන්තුව පාවිච්චි කරේ මේ අයවැය ලේඛනයෙන් එන සහන යටපත් කරන්නයි ජාත්‍යන්තර අරමුදල හරහා ඇතිවන ස්ථාවරත්වය යටපත් කරන්නයි. ගරු කතානායකතුමනි මේකට ඉඩ දෙන්න එපා. හේතුව ක්‍රිකට් අපි හැමදෙනාම ආදරේ ක්‍රිකට් වලට. ක්‍රිකට් අපි ගොඩනගන්න ඕනේ. හැබැයි ගරු කතානායකතුමනි එතනින් එහාට ගිහින් ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා. ඒක ගොඩනැගීම තමයි ඉතාම වැදගත් වෙන්නේ.
මේ උදේ පාන්දර වචන වමනේ කරනවානේ. මගේ නම කිව්වා මෙතුමා කිව්වා අපි විශ්වාස කෙරුවා කියලා දෙවනි වාරිකේ ලැබෙන එකක් නැහැ කියලා. මම ඔබතුමාට මතක් කරන්න ඕන IMF නියෝජිතය පාර්ලිමේන්තුවට ආපු වෙලාවේ මම මෙතුමා ඉදිරියේ IMF නියෝජිතයට කිව්වා ආණ්ඩුවට අවුරුදු 10ක් කල් දෙන්න කියලා නැහැ කියවට. අපි එහෙම තුට්ටු දෙකේ මිනිස්සු නෙමෙයි හොදේ. අපි එහෙම තුට්ටු දෙකේ මිනිස්සු නෙමෙයි. අපි රට ආදරේ ඕගොල්ලන්ට වැඩ.
සභානායකතුමා කියන්නේ. දැන් ඔය ඇතිනේ. මුදල් නැමුතුමා. ඔව්.
ගරු කතානායකතුමනි මෙතන ප්‍රශ්න තියෙන්නේ සමගි ජන බලවේගයේ බහුතරයක් ගරු කතානායකතුමනි මේ යන වැඩපිළිවෙල අනුමත කරනවා. නමුත් ඔවුන් අනුමත කරන්නේ මේ පාර්ලිමේන්තුවල තුල අදහස් දැක්වීමෙන් නෙමෙයි. මොකද ඒක දේශපාලනික වශයෙන් ඇතිවන බලපෑම දිහා බලනවා. ඒයින්ද මේ පෞද්ගලිකව අපිට කියන කාරණා එක කාරණයක්. හැබැයි ඒ කියන දේ මෙතන ප්‍රදර්ශනය විය යුතුයි. මෙන්න මේකයි වටිනාකම වෙන්නේ.
IMF එකට යන්න එපයි කියලා IMF එකෙන් දුන්නු ඩොලර් මිලියන 100ක් එපයි කියලා කිව්වේ අපි නෙවෙයි 2020. ඒ මේ ආණ්ඩුව ඒ විතරක් නෙවෙයි බිලියන 600ත් 700ත් අතර බදුසහන කෝටිපතියන්ට ලබා දීලා රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට 12% 12% 8% බස්සනකොට අත ඉස්සුවේ සමගි ජන බලවේගය නෙමෙයි කොහොට්ටුව මේ කතා කරන ඇමතිවරයා. ඒ විතරක් නෙවෙයි පොඩකින් මං ඉවර නැහැ. මොකද මේ සමගි ජන බලවේගය නම කිව්වා ගරු කතානායකතුමනි ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් අරගෙන තිබෙනවා මේ රට බංකොලොත් කරේ කවුද කියන එක. ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, WD ලක්ෂ්මන්, PB ජයසුන්දර, නිවාඩ් කබ්‍රල්, ආටිගල සහ මූල්‍ය මණ්ඩලයේ ඔය දෙන්නෙක් කරන්නේ අනිත් අය.
ඒක ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් දීලා තියෙනවා. ඉතින් පැහැදිලිව රට මේ විනාශ මුඛය කරා ගෙනාවේ කවුද කියන එක පෙර පාසල් දරුවන් උනත් දන්නවා.
හරි, ඔබතුමා සභානායකතුමා කතා කරන්නේ. මුදල් ඇමතුමා,
මම හිතන්නේ මෙතුමා ඇත්තටම මේ විපක්ෂ නායකතුමා මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරා. ගරු කතානායකතුමනි, මෙතුමා මේ ආර්ථික අර්බුදයේ දිහා දැක්කනම් මෙතුමාට තිබ්බ රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ අභියෝගය බාර ගන්න අවස්ථාවට පෙර එකෙන් පැනලා යන්නේ නැතුව මේ අභියෝගය බාර අරගෙන මේ ප්‍රශ්නට විසඳුමක් දෙන්න. ඒ හින්දා ඉතිහාසයේ මොනවා වුණත් අපි රජයක් හැටියට ජනාධිපතිතුමා එකතු වුණා මේක නැවත රට ආර්ථික මෝෂන් ගොඩනගන්න කටයුතු කරලා තියෙනවා. මෙතුමා පැනලා දිව්වා. පැනලා දුවලා දැන් කියනවා ඇවිල්ලා මේකේ අඩුපාඩු කතා කරන්න පටන් අරගෙන තියෙනවා.
දැන් විපක්ෂ නායකතුමා මේ මේකට කල් නැත වෙනම විවාදයක් අරන් කතා කරන්න ඕක.
එන විපක්ෂ නායක කෙනෙක් ඉන්නවද?
ඈ?
අර නෑ, විපක්ෂ නායක කියලා මගේ නම කිව්වා. අරු කතානායකතුමනේ.
උදේ නෑ විපක්ෂ
නායක. 2019 ජනාධිපතිවරණය සහ ඊට පෙර සිට මේ අලි පොහොට්ටු කුමන්ත්‍රණය තුල 2019 ගෝඨාභය මහත්තයව දිනවලා රට බංකොලොත් කරවලා ඒ සුපුරුදු අනීතික පිටිපස්ස දොරේ තිබුණු හවුල හෙලිදරව් වුණා පොහොට්ටුවේ කණ්ඩායම් එක්ක සැප ලබන්නට ගිය එකෙන්. පැහැදිලිව එකක් කියන්නට ඕන, අපි ඕනම වෙලාවක රටේ වගකීම බාර ගන්න සූදානම් පොහොට්ටුවේ එක්ක නෙවෙයි, රටේ ජනතාවගේ ජනතා ආශිර්වාදය මත අපි ඕන වගකීම බාර ගන්න සූදානම්.
හරි, ඔබ සභානායකතුමා කතා කරන්නේ.
කතානායකතුමනි, ඔබතුමාගේ අවධානය කාලය පිළිබඳව යොමු කරනවා. මේ වෙනකොට මූලික වැඩකටයුතු ආරම්භයේදීම විනාඩි 50කට වැඩි කාලයක් ගත වෙලා තියෙනවා. ඒ කාලය දෙපැත්තෙන් ගත්ත කතාවල අනුපාතය අනුව අඩු කරලා මේක කල්පනාකරණය කර දෙන්න, නැත්නම් අපිට ගියෙත් මේ අර්බුදයට මුහුණ දෙන්න වුණා. මම හිතන්නේ විපක්ෂයේ සංවිධායකතුමයි මමයි දෙන්නම් මේක ගැටලුවට මුහුණ දෙනවා. ඒ නිසා එහෙම අඩු කරන්න කටයුතු කරන්න. දැන් ගොඩක් වෙලාවට ඉල්ලනවා දවල් ආහාරය කියලා. එතකොට ඒ පැය භාගෙ දෙන්නකොට උදේ වරුවම, දැන් මම උදාහරණයක් ගන්නම් ගරු කතානායකතුමනි, 14 වෙනිදා ඉඳන් 28 වෙනිදා දක්වා විනාඩි 552ක් අපි අමතර කාල සීමාවක් රැය කරලා තියෙනවා මේ වෙලේ. ඒකෙන් විනාඩි 204ක්ම කතා කරලා තියෙන විපක්ෂ නායකතුමා. එතකොට අපි නේද සමාවෙන් මම අද මුකුත් ඔබතුමාලා කතා කරනකම කිව්වේ නැහැ. ඒ එතකොට උදේ වරුවමත් ඒගොල්ලන්ට හම්බ වෙනවා. දවල් කෑම වෙලාවත් ඉන්න අපි කෑම වෙලා දෙනවට එකක නැහැ. හැබැයි මේක අඩු කරනකොට දෙපැත්තෙම ගන්න.
දෙපැත්තෙම
අඩු කරනකොට ඒ අඩු කරනකොට වැඩිපුර ගත්ත එකකින් ඒ අනු අඩු කරන්නේ නැත්තම් මෙතන කල්පනාකරණය කරගන්න බැරි වෙනවා කරු කතානායකතුමනි.
විසර්ජන පණ කාර්ක සභාව විසර්ජන පණ කෙටුපත 15 වෙනි දින වෙන් කර දිනේ. පළමුවන පුලියකනේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශීර්ෂංක 111 220 සලකා බැලීම. රාජිත සේනාරත්න මැතිතුමා. දෙපැත්තකට කරලා ගන්න.
කෑම පෑය භාගය විශාල කතිකෙන් ඉන්න ඉඳ කෑම පෑය භාගය ඉඩ දෙන්න.
මන්ත්‍රීවරුගේ වගකීම ආණ්ඩුපක් සංවිධායකටත් පක්ෂ සංවිධායකටත් තියෙනවා. දෙනම නම් එක කල්පනාකරණය කරනවා දෙපැත්තටම ගල්ප ගන්න කටයුතු කරන්න. ඒ නැත්තම් මේක අපිට උදේ වරුවමත් එතුමල්ල ගන්නවා. ඊළඟට හැන්දෑ වරුව ඒ කෑම වෙලාවට ඒ තුමල්ලට එයා සාධාරණ වෙනවා. නැත් ඒක නිසා තමයි මම යෝජනා කරේ දෙපැත්තම ගත කාලය අනුව අඩු කරන්න කියලා. රට බංකොලොත් කියලා උදේ ඉඳන්ම ජප කරනවා. දැන් පෞගිය සති දෙකම රොෂාන් රණසිංහ මැතිතුමාව කඩේ ඇරලා එතුමාගේ නැති වෙලා එතුමා පොදු අපේක්ෂකයෙක් කිව්වන් පස්සේ අද එතුමාලා ඉක්මනටම දානවා
සජි ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා කියලා. මේක අර්බුදයේ දේශපා අපිට මේ
විසඳ ගන්න වෙනම.
අද උදේ පටන්
ගන්න මෙතන කාලය ගන්න නැතුව.
තව සති දෙකක් ඕකාදී. මේ පාර්ලිමේන්තුවේ මේ අයවැය විවාදයේ මේ විවාදයේ අදාළ සාකච්ඡාවක් කරන්න වෙලාව නැති වෙනවා. ඔබතුමා මේ කල්පනා
කරන්න. මේ සංවිධායකතුමා ඔබතුමා වගේ ජ්‍යෙෂ්ඨ නායකයෙකුත් ওই විදිහට මේ කාලය නාස්ති කරනවා නම් අපි කොහොමද මේක කරන්නේ? සභාවේ කටයුතු. ඔබතුමා හිතාමතාම මේ විනාශය කරන්නේ. බොහොම වැරදි එක. ඔව් මොකද්ද කියන්න තියෙන්නේ?
මෙතුමා කියනවා අපි වැඩි වෙලාව ගන්නවා කියලා. රට බංකොලොත් කොච්චර දේවල් කතා කරලා තියෙනවද?
දැන් ඔය 25 වතාවකට ඔක් කිව්වා.
නෑ කොච්චර කිව්වා තේරෙන්නේ නැහැ මේගොල්ලන්ට.
රට බංකොලොත් රාජීසෙන් රත්මැතුමා කතා කරන්නේ මේ විකාර.
ආපහු කතා කර කර රට බංකොලොත් කියනවා. රට බංකොලොත් කර මේගොල්ලා මේ එක පොහොට්ටුවේ මිනිස්සු දේශපාලනය කරන්නේ නැහැ. දැන් රොෂාන් රත්නගල අපි හරි ඒකයි ඒ පැත්තට.
ඔව් රාජසේන
රත්නගලතුමනි 2024 විසර්ජන පනත් කෙටුම්පතේ කාර්ක සභා අවස්ථාවේ අද දින 23/11 බ්‍රහස්පතින්දා විවාදයට ගැනෙන අමාත්‍යංශ හා ඒවා යටතේ ඇති අනෙකුත් දෙපාර්තමේන්තු ආයතන වලින් අදාළ අංක 111 සහ 220 දරන වැය ශීර්ෂයන්ගෙන් සම්ප්‍රදායානුකූලව එක් එක් වැඩසටහන්හි සියලුම පුනරාත්න වියදම් හා මූලධන වියදම් රුපියල් 10කින් කපා හැරිය යුතුයි මම යෝජනා කරමි. ගරු කථානායකතුමනි අද අපි සෞඛ්‍ය මේ විෂය ගැන කතා කරන්නේ නබ අමාත්‍යවරයෙක් යටතේ මේ අර්බුදකාරී අවස්ථාවේදී ඇතරම
කොඩ ප්ලීස් ඩෙපියුටි ස්පීකර් විල් ටේක් ද චැනල්.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි මේ අවස්ථාවේදී අපි සතුටු වෙනවා මේ මෙවැනි අර්බුදකාරී අවස්ථාවක මේ අර්බුදයෙන් ගැලවීම සඳහා වෛද්‍යවරයෙකු සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත්වීම ගැන මම එතුමාට සුබපතනවා. නමුත් මතක තියාගන්න අද සෞඛ්‍ය ඇතිවිලා තියෙන මහා අර්බුදය මහා සාගරයක් වගේ තැනක. ඒ නිසා මේ මහා සාගරේ පීනලා මේ අර්බුදයෙන් ගොඩ එන්නට තිබෙන විශාල භයානක අමාරු තත්ත්වයක තිබෙන්නේ. දැන් මුලින්ම මේ ඖෂධ පිළිබඳව මා විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. දැන් මං හිතන්නේ නව අමාත්‍යවරයා යටතේ මේවා එකින් එක විසඳා ගන්නට හැකියාව අද ලැබිලා තියෙනවා. ඒ නිසා මේ අපි මේ ඖෂධ පනත ගෙනාවේ මේ ඖෂධ නියමානුකූලව මේ වැඩ කටයුතු කිරීම සඳහා 2015 අපි ගෙනාපු වෙලාවේ දින 100ක ඇතුළතදී මේ බිබිලේ මහාචාර්ය බිබිලේගේ ප්‍රතිපත්තිය අනුව අවුරුදු 45කට පස්සේ තමයි අපි මේ ප්‍රතිපත්තිය ගෙනාවේ. ගෙනල්ලා තමයි මේ ස්වාධීන ජාතික ඖෂධ අධිකාරිය අපි ස්ථාපනය කරේ දා. මේ ඖෂධ අධිකාරිය තමයි අද පෞගේ කාලය වෙනකොට මහා විශාල විනාශයකට ලක් වුණේ. එතකොට මේකෙදි අපි ගෙනාවා ඖෂධ ලියාපදිංචි සඳහා ක්‍රමවේදය. ඒක ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගයිඩ්ලයින් එක යටතේ තමයි ඖෂධයක් තීන්දු කිරීමේ ක්‍රමවේදය දුන්නේ. ඒ වගේම WR waiver of registration එකත් අපි කරේ. ඒකත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගයිඩ්ලයින් එකත් එක්ක යතරේ. නමුත් ඒක ඒ නිසා දැන් පෞගේ කාලේ කතිකාවත් වෙනවා. ජනාධිපතිතුමත් කිව්වා මේකේ මේ යුරෝපීයේවා එහෙම ගේනකොට මේ කෙටි කරන්නේ කියලා. මේකේ කෙටි ක්‍රමවේදය ඒක තමයි WR කිව්වේ. නමුත් මේක තවත් ඔබතුමාට කැමති නම් අපි එක්කව වෙලා ඒකත් තවත් කෙටි කරාට කමක් නැහැ. ඒ වගේ තැන්වලින් ගේන එක මේ අර්බුදයෙන් ගොඩ එන්නේ. ඒ වගේම ඖෂධ මිල ඔබතුමා දැන් ප්‍රකාශ කළ තුනා සිය තවත් ඖෂධ මිල පාලනය කරනවා කියලා බොහොම හොඳයි. පළවෙනිවර අපි ඖෂධ 47ක් පාලනය කරා. ඒ වෙනකොට ඖෂධ වලට මිනිසු ගෙව්වා මේ රටේ ජනතාව අවුරුද්දකට මිලියන 14,000. මේ ඖෂධ 47න් පමණක් ලැබුණු ලාභය තමයි ජනතාව ඒක අඩු වුණා මිලියන 4,000කට. ඒතකොට මිලියන 10,000ක සෙතක් ජනතාවට හම්බ වුණා. ඖෂධ සමාගම් වල ලාභය මිලියන 10,000කින් අඩු වුණා. එතකොට දෙවෙනි වරට අපි නැවත තව ඖෂධ 25ක මිල පාලනය කරා. ඖෂධ සහ ඩිවයිසස් වල කාඩියක් ස්ටෙන්ට් එක බපුට දාන 103,000 අපි 105,000කට ගෙනාවා. ඇහැට දාන අක්ෂිකාචය දෙක 60,000 එක රුපියල් 16,000ට අපි අඩු කරා. මේ වගේ ඒ 25 තියනවා. ඒ අනුව ඊට පස්සේ අපි තුන්වෙනි වරට අපි තව 62ක් අපි පාලනය කරන්නට ගෙනාව ගෙනල්ලා මම අත්සන් කරා 2019 නොවැම්බර් මාසේ 15 වෙනිදා. ඒ 15 වෙනිදා මේව කරාට එක ගැසට් කරගන්න බැරි වුණා. නමුත් තමුන්නාසලගේ රජය ඇවිල්ලා ඒ පෞගිය ඇමතිවරු කවුරක්වත් මේක කරේ නැහැ. දැන් තමුන්නාසට බලුවන් ඒ ලයිස්තුව මාර්ගෙන ඒව ඔක්කොම සකස් කළ තියෙන්නේ. එදා ඩොලරේ යගේට කීයද ගාන අද ඩොලරේ යගේට දාලා අන්නේ මිල පාලනේ එතනින්ම ආරම්භ කරන්නද. එය එතකොට අපි මිල 135ක මිල පාලනය කළා තියෙනවා. තවත් වැඩිපුර තමුන්නාසට බලුවන් ඒ ඉතුරු මේ ඉලක්ක කරා ගමන් කරන්නට. එතකොට මේක කරනකොට මම කියනවා මේ තියෙන්නේ අපි එදා අත්සන් කරපු ගැසට් නිවේදනය. මම මේක සභාගත කරනවා. ඒ වගේම අපි මේ ඔක්කොම මිල පාලනය මේව කරේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගයිඩ්ලයින් එක නැහැ. ඒකේ ප්‍රධානම දේ තමයි ගයිඩ්ලයින් එකේ තියෙන මේවෙක. ඒකේ තියෙන්නේ countries generally should not use cost plus as an overall pharmaceutical pricing policy. මේ මිල අනුව මිල පාලනය කරන්නට එපා. මේ මිල කියන එක බොරු. සමාගම් වලින් දාන බොරු inflated price එක තමයි එතකොට අපිට ඇවිල්න්නේ. ඒකේ මිල පාලනය කරාම නියම මිලක් පාලනය වෙන්නේ නැහැ. අනිත් එක ඖෂධ නිෂ්පාදනය. අපි කර්මාන්ශාලා 17ක් මේ වෙනකොට ඖෂධ නිෂ්පාදන කර්මාන්ශාලා හදලා තියෙනවා. ඒක විවෘත කරලා තියෙනවා. නමුත් 19 වෙනි පස්සේ එකම කර්මාන්ශාලාවක්වත් විවෘතුන්නේ නැහැ. ඒ නිසා තමුන්නාසි දැන් වැඩපටන් අරගන්නේ ඒක ඒ ප්‍රශ්නේ. එතකොට කොවිඩ් සමයේදී මේ කර්මාන්ශාලා 10 මේ එදා තිබුණ 15ක් විතර ඒ 15න් තමයි ලැබුණ ඖෂධ ටික ලැබුණේ. මොකද ඉන්දියාව පවා ඖෂධ අපනයනය කිරීම තහනම් කරපු නිසා. එතකොට ඒ වගේම දැන් මේ ඖෂධවල තත්ත්වය දැන් මේක මහා මංකොල්ලයක් බවට පත් වුණා පහුගිය දවස්වල. දිගින් දිගටම මේ මොකද්ද එකට උනේ මේ WR කියන waiver of registration එකට දැම්ම අලුත් අංගයක් මොකද special pathway කියලා. එහෙම එකක් ලෝකේ කොහෙවත් නැහැ. පහුගිය අමතිවරයා special pathway. Special pathway මොකද අමතිවෝ අමාත්‍යංශය මේ ඖෂධය ගන්නේ කිව්වාම NMR එකේ ඉන්න CEO ඒක අනුමත කරනවා. එතකොට මේවා නිකන් මේ හාල් පරිප්පු මුං ඇට කඩල තෝරනවා වගේ තමයි ඖෂධ තෝරන්නේ කියේ. මේ ඒ නිසා මම මාස 4කට පෙර මේ පාර්ලිමේන්තුවේදී මං එළියේදී පැහැදිලිව කිව්වා මේ විදිහට මේ වැඩපිළිවෙල ගියොත් අවසානයේදී මේක අවසන් වෙන්නේ මහා ඛේද වාචකයෙන්. මං ওই ලේකම්වරයාට කතා කරලා කිව්වා මාස 2කට ඉස්සෙල්ලා චන්ද්‍රගුප්ත ඔයා මේකට අත ගහලා මේක යන්න එපා. මේක භයානක වැඩක්. මේ ඖෂධත් එක්ක සෙල්ලම් කරන්න යන්න එපා. ඔවට අත ගහන්න යන්න එපා. මේක දෙන්න එතන ඉන්න වෛද්‍යවරුන්ට ඒක තීන්දුව කරගන්න. ඒක ඉන්න ෆාමසිස්ට්ලට. ඕක අත ගහන්න එපා. අන්තිමට නැත්තම් ඔයා යන්නේ ඔයා හිරේ ගිහිලා යන්නේ. අද එතුමා හිරේ යන්න ඉතරලා අද ගිහිලා තියෙනවා රෝහල් ගත වෙලා තියෙනවා. ඉතින් හැම එක්කෙනාම අද මේකට අත විඳින්න වෙලා තිබෙනවා. දැන් අන්තිමට ආපු ඉමුනෝග්ලොබින් බලන්න මේකේ අන්තිමට ගිහිල්ලා මේ හොර ඖෂධ මේක අන්තිමට ආව ඉමුනෝග්ලොබින් වර්ගයක. දැන් ඉමුනෝග්ලොබින් එක ඉන්දියාවේ තියෙන කර්මාන්ශාලා 4යි ඇමතිතුමා දන්නවනේ. කර්මාන්ශාලා 3000 ගණන් තියෙන ඖෂධ සමාගම් කර්මාන්ශාලා තියෙන ඉන්දියාවෙත් 4යි තියෙන්නේ. මේක අන්තිමම අමාරු දෙයක් කරන්න ලංකාවේ හිතන්නවත් බෑ. එතකොට මම ඔබතුමාගෙන් ඉල්ලනවා දැන් මේ ඖෂධය පාවිච්චි කරපු මේ ඉමුනෝග්ලොබින් එක පාවිච්චි කරපු මේ සියලුම කට්ටිය මම ඊයේ මේ සෙක්ටෝරල් කමිටියකෙත් ඉල්ලීමක් කරා. ඒ සියලුම කට්ටිය පාවිච්චි කරපු කට්ටිය අරගෙන ඒ පිළිබඳව ගණනයක් කරන්න මොකද්ද ඒ කට්ටියගේ දැන් තත්ත්වය මේකේ පසු විපරමක් කරන්නට. ඒ වගේම මේ සමාගමෙන් ගත්ත රටොක්සිමාබ් කියන අනිත් ඖෂධය ඒව පාවිච්චි කරපු කට්ටියගේ අද මොනවද වෙලා තියෙන්නේ? සමාලයට ගෙදර ගියාට පස්සේ නැවත වෙන ලෙඩ හැදෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේ දැන් මේ 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 සමාගමේ ඉතුරු සියලුම ඖෂධ දැන් මේ වෙනකොට අයින් කරලා තියෙනවා. ඉතින් මට හරි පුදුමයි මේ කර්මාශාලාවට ලියාපදිංචිත් නැහැ. මේ කර්මාශාලාවේ පිටරටින් ගේන ඖෂධයක් ලියාපදිංචි කළත් නැහැ. එහෙව් එකේ අපි දීලා තියෙනවා මේ කර්මාශාලා ඉමුනෝග්ලොබින් හදන. මේකයි මා පුදුම කතාව. එතකොට අනිත් එක ඇමතිතුමා බලන්න මේ ස්පෙෂල් පාත්වේ එකේ අරගත්ත ඖෂධ කොච්චර ජනතාවට දීලා තියෙනවද ඒවැ ප්‍රතිවිපාක මොනවද කියන පසු විපරමක් කරන්න. මොකද ඉස්සරහට මොනතරම් මරණ සහ ආබාධ ඇති වෙයි දන්නේ නැහැ මේ කරපු මේ වැඩපිළිවෙල නිසා. ඒ නිසා හැබැයි දැන් ඔතන අනිත් එක ඔය අධිකාරිය හිටපු 2017 දී ලෝක බැංකුව මිලියන ගණනාවක් දුන්නා උතන ඉන්න ෆාමසිස්ට්ලව මේක ට්‍රේන් කරන්න ඩ්‍රග් ඉවැලියුේෂන් ගැන GMP රෙජිස්ට්‍රේෂන් එක ගැන. එහෙම ඩොලර් මිලියන ගණනාවක් තිස්ස මේව කරපු හොඳ BSA ග්‍රැජුවේට්ස්ලා සීනියර් මිනිස්සු ඔක්කොම ට්‍රේන් කරපු කට්ටිය දැන් ඩොට්ට දාලා ඉවරයි. ඒගොල්ලෝ අමාත්‍යාංශයේ රස්තියා දිනවා. අද ඒකේ කිසිම පුහුණුවක් නැති කට්ටිය ඉන්නේ. ඒ නිසා වහම මේ ගැන ක්‍රියාත්මක කළා හරි ශක්තිමත් NMR එකක් හදන්න. අද හොඳයි පත් කළ තියෙන සභාපතිතුමා හොඳ අවබෝධයක් තිබෙන කෙනෙක්. එයත් එක්ක හොඳ තව ඉතුරු කට්ටියවත් කළා මේක ශක්තිමත් කරන්න මේ ආයතනය. දැන් අන්තිමට මොකද්ද මේ මංකොල්ලෙන් පැත්තකට අහුවෙලා තියෙන්නේ අර සැපයුම් මේ එකේ MSD එකේ කට්ටියව. MSD එක ඖෂධ පිළිබඳ කිසිම ඉවැලියුේෂන් එකක් කරන්නේ නැහැ. ඒගොල්ලෝ විශ්ලේෂණයක් කරන්නේ නැහැ. ඒගොල්ලෝ තියන්නේ ලැබෙන ඖෂධ ටික ඖෂධ ඉස්සලම ලයිස්තුව ඉදිරිපත් කරනවා. ඊට පස්සේ ලැබෙන ඖෂධ ටික ගබඩා කිරීම, සාබෙදා හැරීම. එතෙන්දී ඒගොල්ලෝ බලන්නේ මේවා ඩැමේජ් වෙලා තියෙනවද? එහෙම නැත්නම් මේවා එක්ස්පයරි ඩේට් මේවල් තියෙනවද? එච්චරයි. ඉතින් නමුත් ඒ කට්ටිය තමයි අද හිරේ ගිහිල්ලා තියෙන්නේ. උතන ඉන්න කපිල අධ්‍යක්ෂකවරයා වගේ කට්ටිය අපි දන්නවා බොහොම අහිංසක මිනිස්සු. ඒ විතරක් නෙවෙයි අර අතිරේක අධ්‍යක්ෂකතුමියා නියෝජ්‍ය අධ්‍යක්ෂකතුමිය මට ආරංචි මේ අඩු ගානේ මේ ගෙනහැල්ලා තෑග්ගක් දුන්නත් සමාගමකින් ඒ තෑග්ගක් ප්‍රතික්ෂේප කරනවා. අද ඒගොල්ලෝ හිරේ ගිහිල්ලා තියෙනවා. වැරදිකාරයෝ ටික තවම එලි මහනේ. අනිත් එක මේක නිසා මම කියනවා තමුන්නාංශයට මෙන්න මේ 2016 අපි ආරම්භ කරපු හොඳ වැඩ තියෙනක බලලා ඒ ටික කරන්නට මොකද ඒක ඒවයි නවතනවත් අර්බුද ඇවිල්ලා තියෙනවා. දැන් අනිත් එක අපේ ඖෂධ ගත්තාම මේ අලුතෙන් ලංකාවේ නිපද වූ ඖෂධ ගත්තාම මේ ඖෂධවල මිල අපි කරපු මේ මැක්සිමම් රිටේල් ප්‍රයිස් උපරිම මිල අපි දාපු මිලටත් වඩා ඉතාමත්ම අඩුයි. මම එකක් දෙකක් මන් තමුන්නාසයට කියන්නම්. දැන් අපි බැලුවොත් ඇමොක්සිලින් එක ඉන්ජෙක්ෂන් එක ගත්තොත් රුපියල් 757.96යි MRP එක. නමුත් ඒගොල්ලෝ අපිට දෙන්නේ රුපියල් 106යි. මේ වගේ ලයිස්තුවක්ම තියෙනවා. ඉතින් මේක ඉතාමත්ම ලාභදායි වැඩක් මේ ලංකාවේ ඖෂධ නිෂ්පාදනය කිරීම. අනිත් එක දැන් මේ තමුන්නාසයට මම ඉදිරිපත් කරනවා මේකෙදි මේ 2016 අපේ වාර්තාව ලෝක සෞඛ්‍ය සංවිධානය මේ නොයෙකුත් ක්ෂේත්‍ර පිළිබඳව ඔබතුමාට මේ ක්ෂේත්‍ර තව ඉදිරියට ගෙන යාමට හැකියාව තියෙනවා. මේ එතුමා ඒගොල්ලෝ කියන ලංකාව අපි ගත්ත තීන්දුව ගැන ශ්‍රී ලංකාස් පබ්ලික් හෙල්ත් achievements in 2016 demonstrate that the country is well placed to combat communicable diseases and provide inspiration for other countries. අනිත් රටවල් වලටත් මේක උද්දීපනයක් වෙනවා මේ ලංකාව ගත්ත අරගෙන තියෙන තීන්දුව මහජන සෞඛ්‍ය පිළිබඳව. ඒ වගේම දුම්කොළ පිළිබඳව අපි ගත්ත ප්‍රතිපත්තිය the proposed tax system will have the greatest public health impact and simultaneously generate more revenue for the government WHO research provided the indisputable evidence to support the government's initiative to increase the tobacco tax and counter the tobacco lobby. ඒගොල්ලෝ ඉතාමත්ම ප්‍රශංසා කරනවා අපි දුම්කොළ වලට ගහපු බදු ප්‍රමාණවල. මම ඒක ඉදිරිපත් කරන්නම්. තුන්වැනි එක කියනවා පැණිබීම පිළිබඳව. Steadfast political commitment helped the country achieve major gains in 2016 Sri Lanka withheld pressure from the food and beverage industry and introduced traffic light labeling on sugary food and drinks. Tobacco taxation was increased significantly despite resistance. මේ වගේ දිගටම කියන වුන් සහයෝගය දෙනවයි මේ අංශ. මොකද පෞගිය කාලේ ඖෂධ ගැනම විතරයි කතා කරේ. නමුත් මේ අංශ තව තියෙන හුඟක් ඒවා ඔබතුමාට මතක් කරලා දෙන්නේ ඒකයි. අනිත් එක තියෙනවා මේ ප්‍රයිසිං ෆෝමියුලා මං කිව්වා. එතකොට අනිත් එක තමයි ඒගොල්ලෝ කියනවා මේ ඖෂධ පිළිබඳව. ඒක පිළිබඳව කියනවා ශ්‍රී ලංකාස් පබ්ලික් හෙල්ත් achievements were further honored at the WHO regional committee. The country received the 3 WHO continued recognizing the its elimination of malaria, lymphatic filariasis and maternal and neonatal tetanus. මේ වගේ තව තුනක් අපි වසංගත රෝග ඉවත් කරගත්තයි කාල පරිච්ඡේදයේදී. The success placed Sri Lanka firmly under the international spotlight and galvanized its place as a global leader in public health. ගෝලීය නායකෙක් විදිහට ශ්‍රී ලංකාව ක්‍රියා කරයි කියලා. එතකොට මෙන්න මෙහෙම තියුණත් මේ තත්ත්වයේ යටතේදී අද මොකද වෙලා තියෙන්නේ? අද දුම්කොළ තත්ත්වය. මේ දුම්කොළ මේ වෙක අපි ගැහුවා ලෝකේ තියෙන අපි නොයෙකුත් අපේ හිටපු සෞඛ්‍ය ඇමතිවරයා වශයෙන් හිටපු අපේ හිටපු ජනාධිපතිතුමා එතුමා හැදුවා එදා අපි හිටපු ඒ සමග පෙරමුණු ආණ්ඩුවේ ඒකෙදි හැදුවා 180ක පින්තූර දාන්න මේ වෙකේ මොකද්ද සිගරට් පැකට් එකේ ඒක එදා හිටපු ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහත්මයා හතකට බාවා කොම්පැනි වල උවමනාවට ඒ බෑවේ මොකද සුප්‍රීම කෝට් එක හරහා එතකොට නැවත අපි ගෙනාව 180 අපේ ආණ්ඩු කාලේ එතුමාගේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළා ඊට පස්සේ 190ක් බදු ගැහුවා ලෝකේ තියෙන විශාලම බද්ද දුම්කොළ වලට ඇයි අපි එහෙම ගැහුවේ එතකොට මේ වගේ මේ දැන් පෞගිය දිනවල මොකද උනේ නාටා ආයතනයේ ගිහිල්ලා නාටායක මාර්ගයෙන් අපේ PHL ලා ගිහිල්ලා මාතර අනුරාධපුර මාලිකා කන්ද මෙන්න මේ උසාවි වල නඩු පවරලා දුම්කොළ නිෂ්පාදන යටතේ මේ අලුතෙන් ගෙනල්ලා තියෙනවා මේ ෆ්ලේවර්ඩ් සිගරට් කියලා මේ නොයිකුත් ෆ්ලේවර්ස් දාපු සිගරට් එතකොට රසකාරක දාපු සිගරට් එකක් තමයි ඩන්හිල් ස්විච් අනිත් එක ඩන්හිල් ඩබල් ස්විච් එතකොට මේක අන්තිමට ගෙනල්ලා මාලිකා කන්ද උසාවියෙන් මේ ටොබැකෝ කම්පැනි දුම්කොළ සමාගමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරා. ඒගොල්ලෝ ගියා අභියාචනා අධිකරණයට. අභියාචනා අධිකරණයට ගිහිල්ලා කිව්වා මේ අත්තරංගුඩ ගත්ත සිගරට් අයින් කර මේ ලබා දෙන්න කියලා. ඒකත් ප්‍රතික්ෂේප කරා. ප්‍රතික්ෂේප කරලා ඒගොල්ලෝ දුන්න තීන්දුවක් මාතර අනුරාධපුර මාලිගා ගන්ධ උසාවි වල විභාගයෙන් නඩු දිගටම කරගෙන යාමටත් අවසර දුන්නා. එතකොට මේක ඔක්කොම වුණාට පස්සේ නමුත් මං හින්දා ඒක නිසා මේ ඉස්සෙල්ලාම මේ දුම්කොළ අතලංගුඩ ගත්ත PHI ප්‍රසාද් මහත්මයාට අපි ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම PHI වන්නිනායක PHI හේරත් කියන දෙනාට. ඒ වගේම නාටකයේ හිටපු සභාපති සහ වර්තමාන සභාපති ඩොක්ටර් ඇලන් ලුඩවයිකුත් එතනින් නීතිඥතුමත් ඉතාමත් උනන්දුවෙන් මේව කරා මම පෞගේ ටිකේම උන්වච්ච සම්බන්ධ වුණා මේ වැඩපිළිවෙලට. එහෙම තියෙද්දි මේ ඔක්කොම අතලංගුඩ මෙහෙම අභියාචනා කරන තීන්දුව තියෙද්දි දුම්කොළ සමාගම යවනවා තමන්ගේ වෙළඳ නියෝජිතයන්ට මේ ඩන්හිල් ස්විච් සහ ඩන්හිල් ඩබල් ස්විච් මේකේ ජෝන් ෆ්ලේයර් ගෝල්ඩ් ප්‍රෝ කූල් සම්බන්ධව මේකෙදි ඒගොල්ලෝ අන්තිමට කියනවා ඔබට නැවතත් මෙම සිගරට් ඩිස්ප්ලේ යුනිට් වල ප්‍රදර්ශනය කිරීමට හැකි අතර පාරිභෝගිකයන්ගේ දැන ගැනීම සඳහා මෙම කැප්සියුල් සහිත නිෂ්පාදනවල මිල ප්‍රදර්ශනය පෝරු නැවත ප්‍රදර්ශනය කළ හැක. ඒගොල්ලෝ කියනවා මේ අභියාචනා අධිකරණයේ නඩු තීන්දුව වලට එරෙහිව.
කරු මන්තවන්ත මිනිත්තු 3ක කාලයක් තියෙනවා.
මම උතන කීයේද මට විනාඩි 5ක් තව ගන්න කිව්වා.
20ක්
තියෙනවා. ඔව් ඔක 20ක්.
ඔව් 20ක් දීලා තියෙනවා. 20 ඉවර වෙන්නේ 11 12ට. එතුමා තව පහක්
ඉල්ලනවා ඒකම එතුමන්ලා ගිහිලා තියෙනවා නැවතත් අභියාචනා අධිකරණයට සුප්‍රීම උසාවියට ගිහිලා තියෙනවා මේ තියෙන තාන්ති අයින් කරන්නේ කියද්දී අනිත් පැත්තෙන් ලියුම් ගහනවා මේ විදිහට ඒක ඒ වගේම තමයි අනිත් එක මධ්‍යසාර දැන් මධ්‍යසාර වල මතයක් ප්‍රකාශ කරනවා මේ මධ්‍යසාර මේ මත්පැන් වල බද්ද වැඩි කරාම මේ හොර මත්පැන් එනවයි කියලා මේ රටේ හොරමත් පැන් වල තියෙන කරලා දේ තියෙන විද්‍යාත්මක ගවේෂණ වලින් තියෙන්නේ 10%යි හොරමත් පැන් පාවිච්චි කරන්නේ. නමුත් ඒ දෙක අතර කිසිම සම්බන්ධයක් නැහැ. මොකද කිසිම රෝහලක පරීක්ෂණයක් පවත්වලා හොයාගෙන නැහැ. නීති විරෝධී මත් පැන් කියන ඒ දෙකෙන් කොයි එකෙන්ද මේ අසනීප වෙලා තියෙන්නේ කියලා. ලෙඩ හැදිලා තියෙන්නේ කියලා. ඒ නිසා මෙන්න මෙවැනි දේවල් කතා කරනවා මම පෙන්වලා දෙනවා 2022. මේ අනුව පැහැදිලිවම කියනවා මිලයි බදු වැඩි කිරීම තුලින් මත්පැන් භාවිතය අඩු කරගන්න බැහැ කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා. ඒ වගේම IMF එක කියනවා ආණ්ඩුවට රජයේ ආදායම වැඩි කරගන්න මත්පැන් බද්ද වැඩි කරන්න කියලා. 2022 UNDP එක කරා investment care for alcohol control in Sri Lanka කියන එක. ඒකෙදි තියෙනවා ලංකාවේ සුරාබදු ආදායම 165 බිලියන 165.2යි. නමුත් මේකෙන් ඇති වෙලා තියෙන සෞඛ්‍ය සහ ආර්ථික පාඩුව බිලියන 237යි. බිලියන 200. ඒ කියන්නේ බිලියන 63ක් විතර අපිට පාඩු වෙනවා මේ 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 මේවයි බදු. ඒ නිසා තව බදු ගහන්න කියන එක තමයි මෙතනින් ඇත්තටම කියන්නේ. ඒ වගේම තමයි තනිබීම. තනිබීම වලටත් අපි අර කලර් කෝඩ් එක දැම්මා. ඒකෙන් විශාල අඩුවීමක් තිබුණා පරිභෝජනය. ඊට පස්සේ අපු 150ක් අපි ඒ හැම සීනි ග්‍රෑම් එකකටම ගැහුවා. නමුත් තමුන්නාසලගේ ආණ්ඩුව 2019 ඇවිල්ලා මොකද කරලා තියෙන්නේ? ඒව ඔක්කොම අඩු කරලා තියෙනවා. ඒව අඩු කළ විතරක් නෙවෙයි, අපි කිව්වා දේශීය නිෂ්පාදන වල තියෙන පළතුරු බීම වල තියෙනවා. ඒ වෙයි කොහොමත් තියෙනවා සංගටක ග්‍රෑම් 6ක්. ඒ ග්‍රෑම් 6ට අමතරව දැම්මොත් තමයි අපි දඩ ගහන්නේ කියලා. නමුත් තමුන්නාසලගේ ආණ්ඩුව මොකද කරේ? ඒව පැණි බීම වලට, මේ නිකන් කොකාකෝලා මේ වලටත් ඒක දිරි දුන්නා. එදා කොකාකෝලා සමාගම මේ ලංකාව හිටපු තානාපතිවර අර පවා අරගෙන ආවා අපිත් එක්ක මේවා කතා කරලා මේක අඩු කරගන්න. ඒක හම්බුන්නේ නැහැ. ඒ නිසා මේ දියවැඩියා රෝගයෙන් මේ රටේ ජනතාව බේරගන්න අපි එදා ඉස්කෝල කැන්ටින් වල තියෙන පැණිබීම ඔක්කොම ඉවත් කරන්න තීන්දුව කරගත්තා. දැන් ඒ වගේම මම කියනවා සංවර්ධන ව්‍යාපෘති ඔක්කොම වැහිලා. නමුත් ඇමතුමා නම් මහනුවරට ඇමතිවරේ කිටිය සෞඛ්‍ය ඇමතිවරේ මහනුවර තැලසීමිය සංකීර්ණවත් කරේ නැහැ. එතන ජීවිත 3000ක් තියෙනවා බේර ගන්න.
අනේ තැලසීමිය
සංකීර්ණේ අපි හදන්න පුළුවන් නම් ඔබතුමාට ඒ ජීවිත 3000 බේර ගැනීමේ ක්‍රියාපටිපාටිය ආරම්භ කරත හැකි.
කාලය අවසන් වෙනකම්
මම විනාඩියක් දෙන්න මෙතනින් ඉවර කරනවා. අනිත් එක තමයි තමුන්නාසලගේ මේ ස්වස්ථ ඇප් එක. මේ ස්වස්ථ ඇප් එක එදා අපි හදලා ඇප් එකක් අරගෙන අපි ඖෂධ හිඟයට අපි යම් පිළිතුරක් ලැබලා දුන්නා. ඖෂධ හිඟය නැති කරා. නැති කරලා මේ මේක ගැනකොට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේක ගැන දැකලා තමයි ලෝක බැංකුවත් එක්ක කතා කරලා අපිට දුන්නා තවත් මිලියන 800ක් දුන්නා මේක පුළුල් කරන්න අනිත් රෝහල් වලට. නමුත් ඒ සල්ලි ටික අරගෙන කරේ මොකද? ඒ ආණ්ඩුවේ එදා තියුණා අය ඒ අය අරගෙන ඒක අලුත් ඇප් එකක් හැදුවා. දැන් මේ ඇප් එකේ මොකද්ද වෙලා තියෙන්නේ? දැන් මේක වැඩ කරන්නේ නැහැ. මේකේ එස්ටිමේට්ස් හැදුවා. එස්ටිමේට්ස් වලට දත්ත ගැනීම කරන්න බෑ. ඒ නිසා අද තමුන්නාසයේගේ ඖෂධ ලයිස්තුව 2024ට ඖෂධ ලයිස්තුව දැන් කිව්වා නොවැම්බර් මාසේ හදලා ඉවර කරතයි කි. දැන් දෙසැම්බර් වලට ගිහිල්ලා තියෙනවා. MSD එකේ කට්ටියගෙන ජනවාරි වලටවත් බැරි වෙනවා මේ ලයිස්තු කරන්න. එතකොට මොකද වෙන්නේ? ඖෂධ ඉංගයක් අනිවාර්යයෙන්ම ඇති වෙනවා. දෙවෙනි එක දැන් එකම ඖෂධය දෙකක් ඉන්නවනම් සමාගම් ටෙන්ඩර් එකකට දාලා ඒ දෙකකට බෙදලා දුන්නා නම් කොටස් වලට ඒකේ දෙකම එකට ගන්න බෑ මේ ඇප් එකෙන්. එකයි එපිය වෙන්නේ. තුන්වෙනි එක තමයි ඉවරයි. තුන්වෙනි එක තමයි අවුට් ඔෆ් ස්ටොක් ලයිස්තුව දාගන්න බැරි වෙලා තියෙනවා. මේකේ තාම අනිත් එක තමයි වෙරිෆිකේෂන් එක. දැන් අන්තිමට අධ්‍යක්ෂක ජනරාල්වරයා කියලා තියෙනවා වෙරිෆිකේෂන් සියල්ල මැනුවල් කරන්න කියලා. කරන්න දෙයක් නැතුව දැන් මේක නිසා. ඒ නිසා මම කියනවා මේ මම ඒක නිසා මේ සමාගමේ දැන් මැනේජර්ස්ලා දෙන්නෙක් මේවට මුණ දෙන්න බැරුව අයින් වෙලා කියලා තියෙනවා. මේ දූෂණයත් හොයන්න. මොකද්ද මේ කළලා තියෝ කරන්නේ කියලා. මෙතන එක වෛද්‍යවරයෙක් ඉන්නවා. ඒ වෛද්‍යවරයා දැන් අමාත්‍යංශයට වෙලා ඉන්නවා. හංගිලා ඒක එහෙනම් මේක කියලා බලාගෙන මේ කරන්න බැරි වැඩ අතක අරගෙන මේ කරන්න මේ වැඩ පිළිගැනත් ඔබතුමාට මං ඉල්ලීමක් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබට.